சுவாமியின் மான்சு அத்ருவேலிய ரத்தினத்தில்
கரு சபாபரித்துமணி அது கிரீடாமாத்தியவரையா விசிங் கிரீடா சமிதி சன்சோதனிட்டு அதாலவ ரெகுலாசி கிபியா சகஸ்கலத்தினா மம ஹித்துவமே அவஸ்தாவிதி கிரீடாவ சம்பந்தேங் அதாஸ் கிபியாக் பலகரணகி தாம வெதகத்தினோ கீழ சாமானியங் கிரீடாவ அப்படி நிதரம சாகச்சா கரண்ணே லங்காவே ஹோ வினா ரட்டக ஹோ வேவா கிரீடாவ இலக்கிய ஹட்டியிட்டு போஹோ விழாவட்ட அப்பட பேன தீனவா அந்தர்ஜாதிக மட்டமே பதக்கன் லபாகினியம தமாய் கிரீடாவே பரமார்த்தே ஹட்டியிட்டு கரு சபாபரித்துமணி அப்படி விஸ்வாச கரண்ணே நெஹ அந்தர்ஜாதிக மட்டமே பதக்கம் லபு லபா கத்தபமனிங் ஹோ ஏ இலக்க கரகணம கிரீடாவ சகஸ்கரணவனன் ஏக தனட்ட லோகே பிலிகத்த பிரதிபத்திய நெவே ரட்டக அப்படி கிரீடாவக் இலக்குகத கரண்ணே பிரதான வசேன்ம ஏ ரட்டே சௌக்கிய சாமூகிகத்துவ வினய ஆத்தியாத்மிக சங்வர்தனே கீனமென்னமே பொது நிர்ணாயக்கேன் அத்பத் கரகணிமே பரமார்த்தையை பெறதறி கரகன மங்கித்தனா தருண கிரீடாமதி உரே கத கிரீடாமதி உரே ஹெட பத்தில் இன்னும் மங்கித்தனா எத்துமா விசிங் மே திசானத்தின் பிலிபந்தவ விசேஷ அவதான யமுகரலா கரு சபாபரித்துமணி ஏனும் கிரீடாவே சமஸ்தையாக விதியட்டு அப்படி கல்பனா கரண்ணி மூலிக நிர்ணாயக்கேன் அப்படி சகஸ்கரகணியம் அவசியம் ஏகனே யம் கிசி ஜாத்தியக்க அப்படி சாமூகிகத்தை குடநகண்ணி கெசேது ஏவகேம ஏ ஜாத்திய நிரோகி கம கொஹமது அப்படி சாட்சாத் கரகாண்ணி முழு சமஸ்த ஜாத்தியக கடிசரகம் அப்படி கொஹமது பாத்துவாகண்ணி ஜாத்தியக வினய பாத்துவாகண்ணி கொஹமது ஏவகேம ஆத்தியாத்மிகத்துவ சகஸ்கரகாண்ணி கொஹமது கின மென்னமே காரணா முள் கரகின தமாய் கிரீடாவ அப்பே இலக்க கரகத யுத்தி ஏனும் அப்பட்ட கிரீடாவ சம்பந்தே கிரீடா தர்சனியாக நதிகம இதா பலவத் பிரஸ்னியாக தீனோ உப அப்படி கௌரு கௌருத்தான்னோ புத்தாகம விசிங் விசேஷம் சீன புத்தாகம சங்வர்தனேதி காயிக்க சமபரத்தாவே ஆத்தியாத்மிக சமபரத்தாவே தான் காயிக்க மானசிக சமபரத்தாவே கினிக்கு இதா வெதகத் கொண்ட சலகுவா பௌத்தியன்னிசின் பாவனாவ இக்கனே தெம்பத்து ரமணிய குதாகன தீர்க காலையாக ஆத்தியாத்மிக சங்கிந்தியாவக்கட்ட சங்கமிகட்ட பத்தியும் இதா வெதகத் புகுணுவா கட்டிட்டு சலக்குவா இவகேம பசி காலே சீன பௌத்தியன் விசின் விசேஷம் பிரமுகத்துவக்கட்ட கினாவா ஆத்தியாத்மிக ஹிக்மீம கீனக இதா வெதகத் அங்கையாக கட்டியிட்ட கிரீடாவ அவசியாய் கீழ ஏனோ சட்டங்கலாவும் அபிதன்னம் லோகே கதாக்கன்ன குன்ஃபு கீழ கத்தோத் விசேஷம் ஏ கிரீடா பிரதான வசியம் பிரச்சலித்தவுனே ஆரம்பவுனே பௌத்த பிக்ஷு நான்சிலாகே மூலிகாத்துவின் அதாத் சீனே தீன ஷவுலின் ஆராமே விசால ஆராமியாக கே ஆசிரித்த இக வாணிஜ மட்டமின் ஷவுலின் நமின் கூட நகில தீனோ ஆத்தியாத்மிக மட்டமின் சாம்பிரதாயிக பன்சல அதத் அப்பட சீனே தகன்ன புலுவங்க மலபினோம் மே பிரதான அரமுனுனே இத்தாம கமுரு எவாகம தியூனு காய்க சமபிரதாவையாக நத்தங் கடிசரகம வினய சங்கியமய ஆத்தியாத்மிகத்துவக்கின மே சீலு காரணா முல்கரகன தமாய் சீனே குன்ஃபு கின சட்டங்கலாவ நத்தங் ஆத்தியாத்மிக புகுணுவ அத்தியுனே அண்ண ஏகாரேட்டு எவாகம இந்தியாவே அப்படி கௌருத்தான்னா சபாபரித்துமணி யோகாபியாச யோகாபியாசோட தீர்க தர்சனத்தையும் அப்படி காத்தோ பதாஞ்சலிக்கு பட்டம் பதாஞ்சலிக்கு காலைய புத்த காலேட்ட சமாந்தராய்க்கில் அப்படி கல்பனா கரண்ணி பதாஞ்சலிக்கு தர்சனே மகின் யோகாபியாசத் இக்தரா துருக்கட்ட சாமூகிக ஆத்தியாத்மிக சங்கிமேட் அவசியக்கண்ண வினய ஹிக்மீம சாமூகிகத்தைய நிரோகிகம ஆத்தியாத்மிகத்தை முழுக்கரகத்த விசால காய்க வியாயம் பத்தியாக ஏ ஷவுலின் ஆராமூலக்கரன் கிரீடாவட்ட வடா நத்தம் மாஷல்லாட்கில் ஹதுனு சட்டங்கலாவட்ட வட வினசு நத்தங் சங்கியமே முழுக்கரகத்து ஆத் காய்க சமபரத்தாவிட்ட அதால காய்க வியாயம பத்தியை கெட்டதமாய் யோகாபியாச சலகாண்ணி இதில் முழு அத இந்தியாவே அக்ராமாத்துமாட புலுவங்குனா இக்சஜாத்தின்கே சங்விதான எட்டத்தே யோக கியனேக்க முழு லோகேம பிலிகத்த பாசால் விஷயப்போட்ட பரிவர்த்தனை கரான் புலுவங்கம லபிலத்தீனும் ஏனோ மகிதானி கிரீடா கிரீடாவே திசானத்தி கல்பனா கரத்தி அப்போ அவதானி யமு என்னோன மே ஆத்தியாத்மிக நெமுருவ சகித விசேஷமாக ஆசியானு கலாப்பே மேக யூரோப்பிய உரிமையாக்னவே ஆசியானு கலாப்பிய உரிமையாக ඒහා සම්බන්ධව ගොඩනැගිච්ච දේවල් අපි කොහොමද ජාතික මට්ටමේ ප්‍රමුඛ අංග බවට පත් කරන්නේ. අපි කවුරුත් දන්නවා කරාටි, ඒ වගේම කරාතේ වගේම වූෂු වගේ ක්‍රීඩාවන් ඒවත් පන්සල් ආශ්‍රිතව මුල් කාලේ ගොඩනැගුණේ. ඒවද වාණිජ මට්ටමට හා අන්තර්ජාතික මට්ටමට ව්‍යාප්ති වෙලා තියෙනවා. ඒවා අද ජාත්‍යන්තර පදක්කම්ලාභී තරඟ හැටියට නම් කරලා තියෙනවා. ඉතින් ඒවත් ක්‍රීඩාවේ දැන් ඉසව් බවට පත් වෙලා ඒවා අන්තර්ජාතික පිළිගැනීමට ලක් වෙච්ච ප්‍රවණතා. මේ සියල්ලම ආසියාව මුල් කරගෙන බිහි වෙච්ච ආධ්‍යාත්මික සටන් කලාවේ කොටස් හැටියට තමයි මුල් කාලීනව තිබුණේ. අද ඒවා අන්තර්ජාතික මට්ටමට පත් වෙලා තියෙනවා. ශ්‍රී ලංකාවේ අපි ක්‍රීඩාව ගොඩනැගීමේදී ශ්‍රී ලංකාවේ සම්ප්‍රදායික අපි කවුරුත් දන්නවා ක්‍රිකට්. කුමන හෝ ක්‍රීඩාවක් ක්‍රිකට් පිටරටින් ආපු ක්‍රීඩාවක් හෝ දේශීය ක්‍රීඩාවක් වේවා කුමන ක්‍රීඩාවක් ගතත් ඒ ක්‍රීඩාවකින් කැපවීම අවශ්‍යයි. ඒ වගේම දීර්ඝ කාලයක් ඒ සඳහා පුහුණු අවශ්‍යයි. මේ සියල්ලම අපේ ජාතික අභිමානයටත් ඒ වගේම සමස්ත ජනතාවගේ නිරෝගීකමටත් විනයක් හා ආත්ම සංයමයක් ඇතිකර ගැනීමටත් හේතු වෙනවා කුමන ක්‍රීඩාවක් වුවත්. ඒ වගේම අපි සමස්තයක් විදිහට අපි 1970 දවසේ ගත්තොත් එදා අපිට තිබුණා ක්‍රීඩා පාසල් විශේෂයට අපි හඳුනා දුන්න සරඹ ක්‍රීඩාව. සෑම පාසල් දර්ශනයකදීම සරඹ ක්‍රීඩාව ප්‍රමුඛ ක්‍රීඩාවක් වුණා. ඒ වගේම චීනයේ සරඹ ක්‍රීඩාව, ඒ වගේම සෝවියට් රුසියාවේ කාලේ සෝවියට් දේශය හැටියට සරඹ ක්‍රීඩාව ඉතාම ඉහළ තත්වයකට ගෙනාවා. අදත් චීනේ ගත්තොත් මුළු රටම උදේ පාන්දරට විශාල වශයෙන් ඒගොල්ල ජාතික සම්ප්‍රදායකට සරඹ ක්‍රීඩාව වැනි ප්‍රධාන ස්ථානවල ක්‍රීඩාවන් පවත්වනවා. මං හිතන්නේ මෙන්න මේ වගේ ප්‍රවණතා ගැන අපි කල්පනා කරන්න ඕන. ඒ වගේම අපට අන්තර්ජාතික මට්ටමටත් යා හැකි, ඒ වගේම අපේ පාරම්පරිකව තිබුණු අපට දිනු කළ හැකි වැදගත්ම ක්‍රීඩාව තමයි මම හිතන්නේ ජල ක්‍රීඩාව ආශ්‍රිත ක්‍රීඩා. ලංකාවේ විශේෂයෙන්ම වියලි කලාපේ සෑම තැනම වැව් තියෙනවා. ඒ අපට පාවිච්චි කරන්න පුළුවන් විශාල මහ වැව් තියෙනවා. ඒ වගේම අපි වටේට සාගරයක් තියෙනවා. මේ සෑම දෙයක්, ඒ වගේම විශාල ගංගා ප්‍රමාණයක් තියෙනවා. මේ සෑම දෙයක්ම පාවිච්චි කරලා අපට බොහොම ලේසියෙන්ම ජල ක්‍රීඩාව ඉතා ප්‍රමුඛ ක්‍රීඩාවක් බවට පත් කරන්න පුළුවන්. නමුත් අපි මේ ගැන ඉතාම අඩු තක්සේරුවක් කරලා තියෙන්නේ. හැමතැනම අපට ස්විමින් පූල් හදන්න ඕන නැහැ. අනුරාධපුර පොළොන්නරුවේ ඕනම දරුවෙකුට වැවකට බහැලා පීනන්න පුළුවන්. අමුතු ස්විමින් පූල් අවශ්‍ය නැහැ. හැමෝම හැන්දෑ පහ වෙනකොට සියලුම දෙනා ඇලවල් වලට නැත්තම් වැව් වලට බහිනවා. ඉතින් ඒක හන්ද අපට ඒක ජාතික මට්ටමේ ක්‍රීඩාවක් බවට පත් කරන්න බොහොම පහසුයි. ඒ වගේම තරුණ ඒ සඳහා යොමු කරන ලේසි වැඩිහිටියෝ හැම දෙනාම.
ඔබ වහන්සේට තව විනාඩියක් තියෙනවා.
ඉනිසා ගරු සභාපතිතුමනි, මා කල්පනා කරන මේ වැදගත් ක්‍රීඩා පිළිබඳ සාකච්ඡාවෙන් අවස්ථාවේදී මෙන්න මේ කාරණා මුල් කරගෙන අවධානය යොමු කිරීම ඉතා වැදගත් කියලා. ඒ වගේම අපි අර සමස්ත සාමූහික ක්‍රීඩා කියන එක නිරෝගිකම ඉලක්ක කරගත්ත සාමූහික ක්‍රීඩා කර අපි යොමු විය යුතුයි. එසේ නැතුව සම්පූර්ණ අපේ අර රේසස්වෙක් වගේ එක ක්‍රීඩකෙක් දෙන්නේ ජාත්‍යන්තර මට්ටමින් හදන එක නෙවෙයි අපේ ක්‍රීඩාවේ අභිමතාර්ථය කියන එක මං හිතන්නේ අපි අවධානයට ගත්තොත් ඉතාම වැදගත් කියලා මා කල්පනා කරනවා. ඊළඟට අපේ ක්‍රීඩාවේ සාමූහික ක්‍රීඩාවන් හැටියට අන්තර්ජාතිකව ඉදිරියට ගෙන යන්න පුළුවන් ක්‍රීඩා මොනවාද? ජවන හා පිටිය තරඟවල අපි අවුරුදු 10කට විතර කලින් ආසියානු මට්ටමේ ඉතාම හොඳ තත්වයක තිබුණා. නමුත් අද වෙනුවට මේ මට්ටම අපට රඳා ගන්න බැරි වෙලා තියෙනවා. ඉතින් ඒ නිසා රටක අභිමානයත් ඒ වගේම රටේ සාමූහිකත්වය විනයත් සෞඛ්‍ය සම්පන්න බවත් ඇති කිරීම සඳහා ක්‍රීඩාව අත්‍යවශ්‍ය වෙනවා. මම හිතනවා ගරු සභාපතිතුමනි මෙන්න මේ පිළිබඳ අවධානය යොමු කිරීම ඉතා වැදගත් කියලා. බොහොම ස්තුතියි.
බොහොම ස්තුතියි. ඊළඟට ගරු බිමල් රත්නායක මන්ත්‍රීතුමා.
ගරු සභාපතිතුමනි, ක්‍රීඩා පනතට අදාළ ක්‍රීඩා රෙගුලේෂන් සංගම් ලියාපදිංචි කිරීමට අදාළ කරන නියෝග හදන මෙම අවස්ථාවේදී මම කරුණු කීපයක් කියන්න කැමතියි. නමුත් ඇමතිතුමා තවම සභාව තුළ රැඳිලා නැති නිසා මම හිතුවා එතුමා එනකන් ජාතික වැදගත්කමකින් යුක්ත කරුණු දෙකක් අපි මේ කතා කර විවාදය පැවැත්වෙන අවස්ථාව වෙනකොට සිද්ධ වෙමින් තිබෙන නිසා ඒ ගැන යම් මූලික හැඳින්වීමක් කරන්න. ගරු සභාපතිතුමනි, ඔබතුමා දන්නවා අද පාර්ලිමේන්තුව තුලත් සැලකිය යුතු සාකච්ඡාවක් ඇති වුණා. විශේෂයෙන්ම ප්‍රශ්න තුඩු දීලා තිබෙන සයිටම් ආයතනය පිළිබඳව මං හිතුවා ඒ ගැන කරුණු කීපයක් කියන්න අවශ්‍යයි කියලා. මොකද ඒ වෙලාවේ කථානායකතුමා සමග වාද විවාද වලට යන්න බැරි නිසා අපි අදහස් දැක්වීමෙන් බැලකී සිටපු නිසා. ඔබතුමා දන්නවා මේ සයිටම් ආයතනය සම්බන්ධ අපි අද මේ කතා කරනකොට ලංකා ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍ය ශිෂ්‍යයන් මේ නීති විරෝධී සයිටම් ආයතන විරුද්ධව රජයේ වෛද්‍ය විද්‍යාලවල වෛද්‍ය ශිෂ්‍ය ශිෂ්‍යාවන් 7200ක් දින 500ක් අඛණ්ඩ සත්‍යාග්‍රහයක් සම්පූර්ණ කළ තිබෙනවා. 2016 ජනවාරි 21 වෙනිදා තමයි මේ උගත් වෛද්‍ය ශිෂ්‍යයන් අපේ රටේ දක්ෂතම උසස් පෙළ මට්ටමින් සමන්විත සමත්ලා ගියපු මේ ළමයි 7200ක් මේ සත්‍යග්‍රහ ව්‍යාපාර පටන් ගත්තේ. එතකොට 2016 ජනවාරි මාසේ 21 වෙනිදා ඉඳලා අද මේ සතිය වෙනකොට ගත්තාම මේක දින 500ක් සම්පූර්ණ වෙනවා. ඒ නිසා අපි පළවෙනිටම අහන්න කැමති මේ ආණ්ඩුවේ අමතිවරු ඉන්නව දැන් 100ක් විතර. එක්කෙනාට අමතිකම් දෙක තුනක් තියෙනවා. නමුත් මේ ආණ්ඩුව වග කියන්නේ මේ ආණ්ඩුවට කිරියරෙන්නේ මේ ආණ්ඩුවට ප්‍රශ්න බවට පත්ලා තියෙන්නේ මුදල් මත නීති විරෝධී අධ්‍යාපන කඩයකට ගිලගෙන ගන්න කණ්ඩායමේ ප්‍රශ්න ගැන පමණයි. එතකොට පළවෙනි කාරණේ තමයි අද පාර්ලිමේන්තුවේ හෙළිදරව් වුණා මේ සයිටම් ආයතනය පිළිබඳ ගැසට් එක රාජපක්ෂ පාලනය අතර ඉදිරිපත් වෙලා තිබෙන එක ඇත්ත. නමුත් ඒ ගැසට් එක නීති විරෝධී. සයිටම් ආයතනය විශ්වවිද්‍යාලයක් වශයෙන් ලියාපදිංචි කිරීමට අදාළව උසස් අධ්‍යාපන ඇමතිවරයා කොලේ වහලා ගියේ. එතුමා හරියට කිව්වේ නැහැ මං ඒක උසාවීත අභිගුරු ලක් කළ තියෙන කාරණයක්. ගරු සභාපතිතුමනි ඕනම විශ්වවිද්‍යාලයක් ලියාපදිංචි කරනවනම් 78 අංක 16 පනත යටතේ ඒක තියෙනවා රෙගුලාසි ප්‍රමාණයක් හදලා තියෙනවා හිටපු උසස් අධ්‍යාපන අමාත්‍ය එස් බී දිසානායක මහතා. ඒ ගැසට් එක අනුව සපුරාලිය යුතු කොන්දේසි ප්‍රමාණයක් තිබෙනවා. ඒකට අනුව සයිටම් ආයතනය ඒ ගැසට් එකේ 27 වෙනි වගන්තිය අනුව සයිටම් ආයතනය විශ්වවිද්‍යාලයක් වශයෙන් ලියාපදිංචි කළා නැහැ. සයිටම් ආයතනය ගැසට් කළා නැහැ ඒ විදිහට. ඒ නිසා ඒකට විශ්වවිද්‍යාල වරමක් නැහැ. එක හොරෙන් පටන් ගත්තා ඒවා සල්ලි වලට පටන් ගත්තේ කරුණු පැත්තකම තිබ්බත් ඒක නීත්‍යානුකූලව ඒ ක්‍රියාවලිය සම්පූර්ණ කළ නැහැ. ඒක දෙක තමයි දිනේෂ් කුමාරවර්ධන මන්ත්‍රීතුමා කිව්වා සයිටම් එක කලමනාකරණ ආයතනක් ලෙස තමයි අවසර අරන් තියෙන්නේ කියලා. පස්සේ තමලා දාපු ගැසට් එකේ මෙඩිසින් තියෙන බව ඇත්ත. නමුත් ලංකාවේ සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් මම අදත් අභියෝග කරනවා සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් සයිටම් ආයතනය පවත්කන යන ඔය වෛද්‍ය ශිෂ්‍යයන් පුහුණු කරන්න කියලා පවත්කන යන රජයේ වෛද්‍යවරු ස්ට්‍රයික් කරනකොට නොමිලේ බෙහෙත් දෙනවා කියලා කියන සයිටම් හොස්පිටල් එකට ඒක සායනික අධ්‍යාපනය සඳහා පුහුණුවක් තියෙන සුදුසුකම් තියෙන රෝහලක් වශයෙන් සෞඛ්‍ය අමාත්‍යාංශය අද වෙනකම් පිළියලගෙන නැහැ. එහෙම සහතිකයක් නැහැ. නිකන් කොළ කෑල්ලක් වගේ එකක් දුන්න සහතිකයක් නෙමෙයි. මීට අවුරුදු ගානකට කලින් බස්නාහිර පළාත් සෞඛ්‍ය අධ්‍යක්ෂකවරයා වශයෙන් හිටපු වෛද්‍යවරයා ඒ වෙලාවේ එතුමාගේ දුව සයිටම් එකගෙන ගත්ත වෙලාවේ. හැබැයි එතුමාට බලයක් නැහැ ඒක සායනික පුහුණුව ලබා දීමේ ආයතනයක් වශයෙන් පිළිගන්න. තමන්ගේ දුව ඉගෙන ගත්ත වෙලාවේ දුන්නා. අපි දන්නා ඒ දරුවත් පස්සේ එකෙන් ඉවත් කරගත්තා. ඒසත් පළවෙනි කාරණේ තමයි මේ වෛද්‍ය ශිෂ්‍යයන් මේ කරන සටන මේ රටේ රාජපක්ෂ පාලනය විසින් නීති විරෝධීව මුදල් බලය මත තර්ජනය මත නීති කඩලා ඒ කාලේ හැම වැඩක්ම කළා. නීති කඩලා ඔබතුමා දන්න කෝප් එක ඔප්පුණා මත්තල එයාපෝට් එක හදලා තියෙනවා ෆීසිබිලිටි රිපෝට් එකක් නැහැ. මත්තල අන්තර්ජාතික ගුවන්තොට පළක් හදලා තියෙනවා කරු සභාපතිතුමනි ෆීසිබිලිටි රිපෝට් එකක් නැහැ. කොච්චර මගින් එනවද කොච්චර මගින් යනවද කොච්චර බඩුවාන් ඩේවිද නැද්ද කියලා කරපු මේ අධ්‍යනයක් නැහැ. එයාපෝට් එක හදපු ඉංජිනේරුවාම ඒක හිටපු ප්‍රධාන ඉංජිනේරුවම නැගිටලා කිව්වා සර් මමම කරා කියලා. ඔබතුමා දන්නවා සිවිල් පාක් එකක් දාන්න පොඩි අධ්‍යනයක් අවශ්‍යයි. ඒ කාලේ රාජපක්ෂලා වැඩ කරේ එහෙමයි. ඒ අතරතම තමයි එස් පී දිසානායක මහත්තයලා ඒ තර්ජණයෙන්ම තමයි මේ 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 නීති විරෝධී ආයතනය හැදුවේ. ඔබතුමාලා රාජපක්ෂ පාලනේ මේ හැම වැරද්දම හොඳ ආකාර දැන දැන තියෙද්දි දැන් අද ඔප්පුණා 2013 දෙසැම්බර් වල තමයි සයිටම් එක රෙජිස්ටර් ගැසට් එක ගහලා තියෙන්නේ වෛද්‍ය අධ්‍යාපන ආයතනයක් කියලා. අද ඔප්පුණා කිරියල්ල උසස් අධ්‍යාපන ඇමතිවරයා කිව්වා. කරු සභාපතිතුමනි 2013 වෛද්‍ය ආයතනයක් කියලා ගැසට් කරනකොට 2009 ඉඳලා ශිෂ්‍ය ශිෂ්‍යාවන් 600ක් විතර අරගෙන තියෙන්නේ කොහොමද? ඔබතුමාලා මේවා බලන්නේ නැද්ද රටේ ප්‍රතිපත්ති සම්පාදකව වශයෙන්? ඔබතුමාලා කාටද යට වෙලා තියෙන්නේ? ඔබතුමාලා මේ ඉගෙන ගන්න තමන්ගේ ගාල්ලෙන් අනුරාධපුරයෙන් කල්මුණෙන් පුත්තලමෙන් ගියපු සාමාන්‍ය ශිෂ්‍ය ශිෂ්‍යාවන් උගත් ශිෂ්‍ය ශිෂ්‍යාවන් 7200කගේ අතිවාසකම හෙලා දකින්නේ ඔවුන් කුමක් කරලසාද? ඔවුන් නගන් නිසා සාධාරණ ප්‍රශ්නයක් අද පාර්ලිමේන්තුව ඔප්පු වුණා. සයිටම් ගැසට් එකේ ඉන්නේ 2003 දෙසැම්බර් වල. හැබැයි වෛද්‍ය ශිෂ්‍යයන් බඳවා ගන්නවා නීති විරෝධී ලෙස 2009 සිට. ඊළඟට ගරු සභාපතිතුමනි, මේක ශිෂ්‍යයන්ගේ සටනක් පමණක් නෙමෙයි, ශිෂ්‍ය මේ සටන ආරම්භ කරපු කට්ටිය. අද බලන්න, අද මේ සයිටම් මාත්‍රෙන් නීති විරෝධී, මේක ප්‍රමිතියක් නෑ, මේ විදිහ මේක මෙහෙම යන්න දෙන්න බෑ කියලා කියන්නේ ශිෂ්‍යෝ නෙමෙයි, ශිෂ්‍ය පමණක් නෙමෙයි. මේ රටේ වෛද්‍ය පීඨ අටේම ඉන්න පීඨාධිපතිවරු, උන් ඉතාම ඉහළ උගත්කමක් තිබෙන, ඔබතුමාලා කවුරුත් දන්න වෛද්‍යවරයෙක් වෙන එකත් සෑහෙන පාඩම් කරලා කරගන්න වෙන දෙයක්. ඉතින් පීඨාධිපතිවරයෙක් වෙන එනකොට ඒක ඉතාම විශාල දැනුමක් අවශ්‍යයි. උන් දේශපාලනය කරන අය නෙමෙයි සාමාන්‍යයෙන් අපි දන්න තරම. ඒතර වෛද්‍ය පීඨ අටේම පීඨාධිපතිවරු කියනවා මේක ප්‍රමිතිය නෑ කියලා. ඒ ආණ්ඩුව කොහොමද කියන්නේ ඒ ප්‍රමිතිය තියෙනවා කියලා. ඊට පස්සේ රටේ වෛද්‍ය අධ්‍යාපනය පිළිබඳව වෘත්තීය පිළිබඳව තිබෙන ප්‍රධාන ආයතනය ශ්‍රී ලංකා වෛද්‍ය සභාව. ඒකට තර්ජනය කරද්දී ඔක්කොම කරද්දී ඕන් කියනවා මේක පිළිගන්න බෑ, මේක ප්‍රමිතිය නෑ කියලා. ඊට පස්සේ රටේ මේ වෘත්තිකයෝ, වෛද්‍ය වෘත්තිකයෝ, ඒගොල්ලන්ගේ වෘත්තීය සමිති පමණක් නෙමෙයි, ඔබතුමා දන්න වෘත්තීය සමිති සම්බන්ධව ගැටලු අපිටත් තිබෙනවා. නමුත් අපි පිළිගන්න ඕන රජයේ වෛද්‍ය රජයේ රෝහල වැඩ කරන 17000ක් 18000ක් තියෙන වෛද්‍යවරු වෘත්තීය සමීකරණ නටවන්න බෑ, අසාධාරණ නම් ඉල්ලීම. මේක ඉතාම සාධාරණ කාරණයක්. ඒ නිසා වෛද්‍යවරු ඔක්කොම මේකට විරුද්ධ වෙලා ඉන්න අති බහුතරය. ඒතරක් නෙමෙයි, 1700ක් වෙන විශේෂඥ වෛද්‍යවරුන්ගෙන් 1200ක් වන නියෝජනය වෙන විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමය ජනාධිපතිතුමා හම්බලා ලිඛිතව දීලා තිබෙනවා මේ සයිටම් එක වැරදි කියලා. ගරු සභාපතිතුමනි, එතන මේ රටේ වෛද්‍ය පීඨ භාරව ඉන්න සියලුම ආචාර මණ්ඩල මේක වැරදි කියනවනම්, මේක නීති විරෝධී, මේක ප්‍රමිතිය නෑ කියනවනම්, මේක රටේ ඉන්න වෛද්‍යවරුන්ගෙන් අති බහුතරයක් මේක ප්‍රමිතිය නෑ වැරදි කියනවනම්, මේකේ ශ්‍රී ලංකා වෛද්‍ය සභාව කියනවනම්, වෛද්‍ය ශිෂ්‍යෝ කියනවනම්, රටේ අද තියෙන දේශපාලන පක්ෂවලනුත් අති බහුතරයක් ඒගොල්ලන්ගේ ඒක පැත්තක තියෙමු. ඒතර වෛද්‍ය ක්ෂේත්‍රයට අදාළ කරන හැම කෙනාම කියනවා කවුද මේක හා කියන්නේ, කවුද මේක හරි කියලා කියන්නේ. කියන්නේ සයිටම් එක අයිතිකාර නෙවිල් ප්‍රනාන්දු මහත්තයයි ආණ්ඩුවයි විතරයි. දැන් කලින් ආණ්ඩුවත් දැන් එක කලින් ආණ්ඩුවත් එක වැරදි කියලා දැන් පිළිගන්නවනේ. දැන් රාජපක්ෂ මහත්තයා ආණ්ඩුවෙන් තමයි සයිටම් එක ගෙනාවේ. අද ඔයගොල්ලන් පිළිගන්න එක වැරදි කියලා. දැන් තමුන්නාසලා විදාක ජනාධිපති ක්‍රමයේ හඳුන්වා දුන්නා. අද තමුන්නාසලා කියනවනේ එක වැරදි අයින් කරන්න ඕනේ කියලා. කෙනෙක්ට වැරද්දක් දැක්කම හදා ගන්න තියෙන ඉඩකට ප්‍රතික්ෂේප කරන්න බෑනේ. දැන් මම අහන්නේ ඒකයි. දැන් ආණ්ඩුවට සම්බන්ධ ආයතන මම මේ කියන්නේ වෛද්‍ය සභාව ආණ්ඩුවට සම්බන්ධ ආයතනයක්. පීඨාධිපතිවරු කියන්නේ ආණ්ඩුවට සම්බන්ධ ආයතනවල ප්‍රධානි. ඔවුන් කියනවා මේක වැරදි කියලා. දැන් මම දැනගන්න කැමතියි මේ රටේ බොන වතුර පිළිබඳ ප්‍රමිතිය සම්බන්ධ ප්‍රශ්නයක් ආවොත් ආණ්ඩුව පිළිගන්නේ මොන මතයේද? ආණ්ඩුව අපි දන්නවා මුලින්ම පිළිගන්නේ ජල සම්පාදන මණ්ඩලයේ තියෙන ඒ රසායන විද්‍යාඥයෝ කියන මතය තමයි ඉස්සෙල්ලම ගන්න. ඊට පස්සේ ආණ්ඩුවට පුළුවන් ආණ්ඩුව සම්බන්ධ තියෙන මොනවාද MRI එකේ රිසර්ච් කරලා ගන්න පුළුවන්. ඒත් ආණ්ඩුව ආයතනයක් කියන එකක් පිළිගන්නේ නැති ආණ්ඩුවක් නේ මේක. ගරු සභාපතිතුමනි, ඒ නිසා අපි ඔබතුමාලගේ මේ රටට කියන්නේ මේ වෛද්‍ය ශිෂ්‍යයන්ගේ සටනක් නෙමෙයි මේක. අද ඒගොල්ලන්ට දීලා තියෙන මහපල කපලා තියෙන. ඒතරම් නෙමෙයි අද පන්ති වර්ධනය මාස පහමකට අවිලා තියෙන වෛද්‍ය ශිෂ්‍යයන්. එහෙනම් මොකද වෙන්නේ? තව මාස ගාණක් මේක ගියොත්, තව මාසයක් ගියොත් වෙන දේ තමයි ලබන අවුරුද්ද නොවැම්බර් මාසේ සීමාවාසික වෛද්‍යරුන් වශයෙන් රෝහල් වලට එන්න තියෙන 1200ක් නැති වෙනවා. අපි දැක්කා රජයේ වෛද්‍යවරු ස්ට්‍රයික් කරපු වෙලාවේ සයිටම් කඩේ ඇරලා නොමිල බෙහෙත් දෙනවා කිව්වා. ඒ උද්ඝෝෂණයට ෂොට් එක දෙන්න ඕනකම. අපි දැක්කා ගංගතුරු දෙ මොකද්ද කළේ? ගංගතුරු දෙ සයිටම් එකෙන් කළාද? ගම්මතුරු දෙ මේ මැතිඅමතුරුන්ගේ රත්නපුරේට, කළුතරට, බුලස්සිංහලට, දෙනියායට ගියේ කවුද? සයිටම් කට්ටියද? දැන් කුහකයෝ ඉගෙන ගන්නවට විරුද්ධය කියලා නේ වෛද්‍යවරුන්ට කියන්නේ. ඔවුන් තම රජයේ වෛද්‍යවරු කියලා තමයි ඒක කරේ. අද කරන්නේත් ඔවුන්. ගරු සභාපතිතුමනි, සයිටම් එකෙන් පාස් වෙන කවුරුවක්වත් තමුන්නාසලාට කොළොන්නේ කොහෙද අයගමට හරි
නැත්තම් රත්නපුරේ කෙළවරකට හරි දෙනියාට හරි යවන්න බෑ. ලක්ෂක 150ක් විතර වේදම් කළා වෛද්‍යවරයෙක් වුණාට පස්සේ ඒ ගාන හොයන්න බෑ ගිහිල්ලා අයගම දිස් මේ කඩයක් දාලා. ඒ නිසා මම මේ කරුණ කියන්නේ තමුන්නාසල අද හිතනවා මේ ප්‍රශ්නය එක එක කූට ප්‍රකාශ කරමින් මේ ඉතාමත්ම වැරදි කාරණයක් වෙනුවෙන් තමුන්නාසල ආණ්ඩුවක් වශයෙන් පෙනී ඉන්නවා. මතක තියාගන්න තමුන්නාසල අද නැත්තම් හෙට නියත වශයෙන් මේක පරාජයට ලැබෙනවා. ඔබට කිසිම හේතුවක් නිසා මේක ජයග්‍රහණය කරන්න හම්බ වෙන්නේ නැහැ කියන එක අපි ආණ්ඩුවට පාරපතර ලෙස කියනවා. මොකද අද මේ අද ශිෂ්‍ය ව්‍යාපාර සටනක් විතර නෙමෙයි අද දවල් 12ට කතා වුණා වෘත්තිය සමිති සියල්ලම ආණ්ඩුව මේ විදිය මුරණ්ඩු පිළිවෙතක නම් යන්නේ රටේ වෘත්තිකය රාජ්‍යාතන කියන සියල්ල ප්‍රතික්ෂේප කරන ආණ්ඩුව යන්නේ රටේ වෘත්තිය සමිති අද පැලකැස්සමින් ඉන්න මේකට විරුද්ධව වැඩවලදන වලට යන්න. ඒසා තමුන්නාසල මතක තියාගන්න තමුන්නාසල ඉතාම පීඩාකාරී පාලනයක් භුක්ති විඳලා ඒක ඇතිවිච්ච ප්‍රශ්න වලින් හෙම්බත් වෙච්ච මිනිස්සු කේ මහන්සිය විසින් රාජපක්ෂ පාලනේ ප්‍රණාට පස්සේ ආපු කට්ටිය. හැබැයි මතක තියාගන්න තමුන්නාසලගේ ආණ්ඩුව රාජපක්ෂ මහත්මයාගේ ආණ්ඩුව තරම් ශක්තිමත් ආණ්ඩුවක් නෙමෙයි. තමුන්නාසල අභ්‍යන්තර විද්‍යාවල වලින් ගහන ඇමති මණ්ඩලයේ එහෙට මෙහෙට අනාගන්න ජනාධිපති එක පැත්තක අගමැති තව පැත්තක ඉන්න හෙලවන දතක් වගේ ආණ්ඩුවක්. මොකද මන්තුතුමා? එතකොට මං ප්‍රසන්න මන්ත්‍රීතුමාට කතා නැගතුමා කිව් එක තමයි මතක් කරන් තියෙන්නේ. ඒ නිසා අපි කියන්න තියෙන්නේ ආණ්ඩු ගේන ගෙනල් තියෙන මේ රටේ ජනතාව. අපි දේශපාලන පක්ෂයක් වශයෙන් අපේ භාවිතාව සම්බන්ධ අපි ඒක වෙනම කතා කරමු. නමුත් හැම ආණ්ඩුවටම පනපන හැම ආණ්ඩුවම අමතිකම් කරන හැම ආණ්ඩුවම රාජපක්ෂත් එක්ක අද ඉන්න රාජපක්ෂත් එක්ක හැම ජලවැඩේටම අත උස්සලා අන්තිම සතියේ පක්ෂ මාරු කරලා පණින වගේ දේශපාලන පෙන්දු නෙමෙයි අපි. අපි එක කියන්න ඕන කාටත් අපිට අභියෝග කරන්න එක එක කියන කට්ටියට අපිව සල්ලි වට ගන්නත් බෑ අමතිකම් වලට ගන්නත් බෑ. ඒක අපි ප්‍රතිපත්ති පාවලා දෙන්නේ නැත්නම් බින්ගයක් ඇතුලේ අඩි 100ක් අඩ බින්ගයක හිටියත් ඒක හකින් මමතුමා මතක තියාගන්න ඕන. ඒ නිසා අපි කියන්නේ පැහැදිලිව මේක දේශපාලන ප්‍රශ්නයක් නෙමෙයි මේක ජාතික ප්‍රශ්නයක්. සයිතම් ප්‍රශ්නදියා බලන්න එපා UMP ශ්‍රී ලංකා විදියට. කොයි පක්ෂයේ දරුවන්ගේ දෙමාපිය මේක ඉන්නව? අද දෙමාපිය සංවිධානලා තියෙන බොතුමලා දැකලා තියෙනවා විශ්වවිද්‍යාල ශිෂ්‍යන්ගේ දෙමාපිය අවිල්ලා කඳුළු ගෑස් කනවා. එහෙම වෙලා නැහැ. ඒ නිසා තාම ක්‍රීඩා මිතුමා නැති නිසා මම මේ ටික කියන්නේ සයිතම් ප්‍රශ්නය ගිනි ගන්න ජාතික ප්‍රශ්නයක් බවට පත්ලා තිබෙන. මේක අසාධාරණ. කැමති නැහැනේ මම පුටුවට කතා කරන්නේ. ඒක කියලා තමයි මම පටන් ගත්තේ. අමති පුටුවට කතා කරලා වැඩක් නැහැ නේ. කතා කරලා එහෙනම් ඉතින් ගෙදර ඉඳන් අහන්න පුළුවන්. පාර්ලිමේන්තු එන්න ඕනේ නැහැ නේ. කාමර ඉඳන් අහන්න ඕනේ. ඉතින් ඒ නිසා මම මේකයි කිව්වේ සයිතම් ප්‍රශ්නය සම්බන්ධව අද ක්‍රියල් අමතිවරයා කොළේ වහලා කතා කරපගෙන මට කියන්න ඕකම තිබුණේ. එතම ගැසට් එකේ සයිතම් එක විශ්වවිද්‍යාලයක් විතර ලියාපදිංචිලා නැහැ කියන එක එතුමා පිළිගන්න ඕනේ. ඒක උසාවිය ඔප්පු වෙලා ඉවරයි. ඒ නිසා ඒ ගැන මම මූලික කරුණක් කියනවා. මොකද දින 500ක් සම්පූර්ණලා තියෙනවා. මේ සයිතම් ශිෂ්‍යයන්ගේ අරගලයට නිසා නියත වශයෙන්ම අපි කියනවා ජනතා මිත්‍ර වශයෙන් අපිට දෙන්න බලන් සහයක් අපි ලබා දෙන්න.
ඔබට විශේෂයට යන්න ඕන විනාඩි 10 12 තව තියෙනවා.
ඔව් ඇමති එනකම් මම මේ විශ්ය කතා කරන්න. ඒකට මම ඔක්කොම ලෑස්තිලා ඉන්නේ. ඇමති හිටෙනවා ඇමතිත් එක්ක යනවා. ඉතින් ඒ නිසා ස්ථිර වශයෙන්ම මේ සටන සාධාරණ ශිෂ්‍යයන්ගේ සහ පොදු අධ්‍යාපනයේ අයිතිවාසිකම් වෙනුවෙන් අධ්‍යාපන ප්‍රමිතිය වෙනුවෙන් කරන සටනක් විදිහට අපි එකට සහයෝගය ලබා දෙන්න. ඒක මම කියන්න කැමති අදට අවුරුද්දක් පිරිනමන කරු සභාපතිතුමනි. අදට කියන්නේ ඇත්තටම ගත්තොත් ඊයට දවස් දෙක ජුනි 5 වෙනි දාට ශාලාව හමුදා කඳවුරේ අවිගබඩා පිරිලා අවුරුද්දක් වෙනවා. අවුරුද්දක් වෙනවා අපිට ඒ ශාලාව ගැටළු පිළිබඳව ඒ හානියට පත් වෙච්ච අයගේ ජනතා එකමුතුවේ ලේකම් චන්දන සූර්යාච මහතා දිකුත් කරපු මාධ්‍ය නිවේදනයේ කරුණක් මම කියන්න කැමතියි මේ අවස්ථාවේදී. ඒක කියලා තියෙනවා 2200කට ආසන ප්‍රමාණයකට කුමන හෝ අලාභහානියක් සිද්ධ වෙලා තිබ්බට 220ක වගේ පිරිසකට තමයි නිවරදි වශයෙන් වන්දි ලැබිලා තිබෙන්නේ. ඉතිරි විශාල පිරිසකට හරියාකාර වන්දි ලැබෙන්නේ නැහැ කියලා මේ අවුරුද්දක් ගත වෙන මොහොතේ. දැන් තාම ඇමති නැහැ. ඉතින් ඒ නිසා අපි ඇත්තටම කනගාටු වෙනවා.
වෙලාව යනවා.
ඔය ඉතින් හැන්සාට් පුරවන්න නෙමෙයි අතර මම කතා කරන්නේ.
නමුත් ඔබතුමාට
ඔව් මම ඒ නිසා දැන් කැමැති මේ විෂයට එන්න. හැන්සාට් බලලා උත්තර දෙනවා කියලා කිව්වද? හොඳයි. ඒ නිසා ක්‍රීඩාපනත සම්බන්ධව ගත්තොත් අපිට මුලින්ම කියන්න තියෙන්නේ මේක රෙගුලාර් සම්බන්ධ විශේෂ විවේචනයක් නෑ. නමුත් අපි දන්නවා මේ රෙගුලාර් සනුව නෙමෙයි ගොඩක් ක්‍රීඩා සංගම් ක්‍රියාත්මක වෙන්නේ. මම එක ඉල්ලීමක් කරන ඇමතිවරයාගෙන් මේක නිරවුල් නැහැ. හරියටම එක වගන්තියක් තියෙනවා. මේ ක්‍රීඩා සංගම් විගණකාධිපති දෙපාර්තමේන්තුවේ විගණනයට හරියාකාරව අදාළ වෙනවාද කියලා. ඔව්. සෑයන්න කියනවා ගෙන්න ගන්න. මම දැනගන්න කැමතියි.
එතුමා දැස්ජේසර එතුමා.
මන්ත්‍රීතුමා.
ඔව්.
මම දැනුයි කෑම කන්න ගියේ. ඒකයි මේ මම අහගෙන හිටියෝ ඔබතුමා කරපු කතාව. හැබැයි ක්‍රීඩා ගැන කතා කරේ නෑ, සයිටම් ගැන කතා කරා. බොහොම ස්තුතියි. තව මමත් ඔය කාරණේ කියන්න තමයි හිටියේ. හොඳයි ඔබතුමා, මම සයිටම් ගැන වෙනම අපි දින කතා කරමු මේකෙදි.
නෑ ඔබතුමා, ඊයේ ප්‍රවෘත්ති වලට ඔබතුමා කැබිනට් මාධ්‍ය ප්‍රකාශක වශයෙන් පත් වුණාට පස්සේ මම දැක්කා ප්‍රවෘත්ති වලට මේ ප්‍රවෘත්ති වලට ඊයේ පාර්ලිමේන්තුවේදීම ඔබතුමා කියලා තිබුණා සයිටම් එක වහන්න ඕනේ. ඒ කියන්නේ කඩේ වහන්න ඕනේ. ඒකේ ඉන්න ළමයින්ට සාධාරණ ඉෂ්ට වෙන්න ඕනේ කියලා. ඒක ඊටාම වැදගත් ප්‍රතිපත්තියක්. අපි ඒක කිරියල් ඇමතිවරයාට කිව්වා. ඒක එතුමා අහන් හිටියා. එතුමා කියනවා ඔබතුමාට උත්සාහියට අපහාස කිරීමකට නඩු දාන්න ඕනේ.
ආ කවන්න.
ඉතින් ඔබතුමාගේ අවස්ථාවට උත්තර දෙන්න.
ඔන්න නඩු දායි.
මම
දැන් මේ සයිටම් ගැන කතා කරද්දී දැන් අපි
ඔව් දැන් මම පනතට ආව. ඔබතුමා ආවනේ. ඔබතුමානේ මම පනතට ආවා. ඔබතුමා දොරෙන් එනකොට මම පනතේ. right. ඒ නිසා මගේ මූලික කාරණේ තමයි මේ ක්‍රීඩා සංගම්.
හරි 11ක් කියනවා.
හරි. ක්‍රීඩා සංගම් විගණකාධිපති දෙපාර්තමේන්තුවේ විගණනයට යටත් වෙනවද කියන එක හරියාකාරව මේකේ නිරවුල් නැහැ. වාර්තා ලබා දිය යුතුයි කියලා තැනක තියෙනවා. මොකද මේ ප්‍රශ්න ඔබතුමා දන්නවා අපි කෝප් එකට ක්‍රිකට් ආයතනයට ගෙනුවට පස්සේ ක්‍රිකට් ආයතනයේ සභාපතිවරයා යම් කිසි ආකාරයක මම හිතන්නේ ඔබතුමා හිටියේ නැහැ ඔබතුමා ඇමති වශයෙන් ඉන්න බැරි නිසා ක්‍රිකට් ආයතනයේ සභාපතිතුමාගේ පැත්තෙන් යම් කිසි මතයක් ඉදිරිපත් වුණා. රටේ සල්ලි කීයක්වත් ගන්න නැති නිසා ක්‍රිකට් ආයතනය රටේ කියන්නේ ඒකාබද්ධ මුදලෙන් සල්ලි ගන්න නැති නිසා අදාළ නැහැ කියලා. පස්සේ අපිට සිද්ධ වුණා ස්ථාරණ නියෝග ඔක්කොම පෙන්ලා IT කියලා කියන්නේ. මම ඔබතුමාගෙන් ඉල්ලා සිටිනවා මේකේ ඒ කරුණ නිරවුල් කරන්න කියලා හරියාකාරව මේකේ තියෙනවා ඒ සම්බන්ධ ස්ථානයක. නමුත් මේ ඒක නිරවුල් කරන්න කියලා මම ඉල්ලා හිටනක පැහැදිලි මදි නිසා. දෙවෙනි කාරණේ තමයි මම ඔබතුමාගෙන් දැනගන්න කැමතියි මේකේ සමාජිකයන් පත්කිරීමේදී දැනට මේ ගැටලුවක් ඇති වී තිබෙන දිත්තපුරවසිභාවය වගේ දේවල් ගැන ඔබතුමා කල්පනා කරනවද? අඩු ගානේ ක්‍රීඩා සංගම් වල සභාපතිවරු සම්බන්ධවවත් මොකද මම එහෙම කියන්නේ? ඔබතුමා දන්නවා සමහර ක්‍රීඩාවන් තියෙනවා සුවිශාල ආදායම් ලැබෙන ක්‍රීඩාවන්. සුවිශාල ආදායම් ලැබෙනවා, රුපියල් බිලියන ගණන් ආදායම් ලැබෙනවා, ක්‍රීඩා අමාත්‍යංශයට වඩා වැඩි ඒ ආයතන ආදායම. අපි දකින ඒවා සමහරලාට අපිට උපාය මාර්ග වශයෙන් රටට වැදගත් ආයතන. ඒ නිසා අන්න එවැනි ආයතන වලට සභාපති උරුපත් කිරීමේදී ඔබතුමාට රෙගුලාර් හැදීමේ බලයක් තිබෙනවා නම් ප්‍රායෝගික අඩු ගන්න පරිපාලන වශයෙන් හරි ශ්‍රී ලංකාවේ පුරවැසියන් තමන්වත් සීමා කරන්න කියලා ඔබතුමා දන්න ලෝකේ ගොඩක් රටවල් වල රට ගැන හිතන රටවල් වල පාර්ලිමේන්තුව පළාත් සභාව පමණක් නෙමෙයි මොනි ජාතික ආයතනත් තනි කරම සීමා කළා තිබෙනවා අදාළ රටේ පුරවැසියන්ට පමණක්. ඒ සමට රෙගුලාර් සම්බන්ධව මගේ මාර්කට් තියෙන ප්‍රධානම කාරණය තමයි රෙගුලාසි හදලා මැදි ඒවා ක්‍රියාත්මක වෙන්න ඕනේ කියන එක. ඊළඟ තමයි ඔබතුමාට මතු කරන්න තිබෙන ක්‍රීඩා සම්බන්ධ ඊළඟ කරුණ. ඔබතුමා දන්නවද පාසල් වලින් තමයි සෑම ක්‍රීඩාකටම අදාළ කරන ක්‍රීඩකයන් නිර්මාණය වෙන්නේ. 99%ක්ම අපි දන්නා කියන ජාතික මට්ටමේ ක්‍රිකට් ක්‍රීඩකයන්, මල්ල ක්‍රීඩකයන්, පාපන්දු ක්‍රීඩකයන්, වොලිබෝල් ක්‍රීඩක ක්‍රීඩිකාවන් මේ සියලු දෙනාම එන්නේ පාසල් මට්ටමින් සැලකිය යුතු සංවිධාන ව්‍යූහයක් ක්‍රීඩාවට තිබෙන නිසා. නමුත් මේ පාසල්වලත තියෙන දේ තමයි කරු සභාපතිතුමනි අද තියෙන තරඟකාරීත්වය තාක්ෂණික මට්ටමක ගත්තට පස්සේ පාසලේ ක්‍රීඩා බාර ගුරුවරයාට ක්‍රීඩා බාර ගුරුවරියට පැහැදිලිවම මේ ක්‍රීඩා සම්බන්ධ පුහුණු වීම කරන්න බෑ. ඒක අපි කවුරුත් දන්න දෙයක්. ඒ නිසා මේ සෑම පාසලක්ම පුරුදු වෙලා තිබෙනවා යම් කිසි මුදලක් ගෙවලා මේ පුහුණුකරුවන් ලබා ගන්න. නමුත් අපි දන්න දේ තමයි මේ හොඳ දක්ෂ පුහුණුකරුවන් අන්තර්ජාතික මට්ටමේ නෙමෙයි නමුත් ජාතික මට්ටමේ පුහුණුකරුවන් ගන්න ගියාම සීමිත පිරිසක් ඉන්නේ. එයාගේ අය කිරීම ඉතාම ඉහළයි. ඒ නිසා විශේෂයෙන්ම දැන් කොළඹ ආසිත නාගරික ඉතාම තහ ශක්තිමත් පාසල්වලට මුදල් හදල් සහිත දෙමාපියන් ඉන්න පාසල් වලින් මේක යම් ප්‍රමාණයකට බෙරගෙන තිබුණත් ඒ පාසල්වලට පවා සිද්ධලා තියෙනවා මේවට සහභාගී වෙන ශිෂ්‍ය ශිෂ්‍යාවන්ගෙන් සැලකිලි මුදලක් අය කරන් කෝචර්ස්ලට ගෙවන්න කියලා. ගෙවන්න නැතුව ඒගොල්ලෝ එන්නේ නැහැ. ඒක පැහැදිලි. එසම මම ක්‍රීඩා අමාත්‍යතුමාගේ ඉල්ලා හිටත මොකද ක්‍රීඩා අමාත්‍යතුමාට දක්ෂ ක්‍රීඩකයෝ හම්බ වෙන්නේ අධ්‍යාපන පද්ධතිය හරහා. ඔබතුමා අපේ රටේ ක්‍රිකට් මොනවාද ක්‍රීඩා සමාජ ක්‍රමයේ එච්චර දියුණු නැහනේ. එච්චර දියුණු නැහැ. ක්‍රීඩා සමාජ වලින් ක්‍රීඩකවරුට ගේනවා අඩුයි. එසම ඔබතුමාගේ ඉල්ලා සිටිනවා විශේෂයෙන්ම ක්‍රීඩා අමාත්‍යංශයෙන් ප්‍රත්‍යෙන් යම් කිසි සමත්කමක් පෙන්වන පාසල් වලටවත් ආරම්භයේදී රටේම පාසල් 100කට හරි 50කට හරි තෝරගෙන මේ හොඳ පුහුණුකරුවන් ලබා දීමේ සහ හොඳ පුහුණුකරුවන්ට ගෙවීමේ හොඳ පුහුණුකරුවන්ට ක්‍රීඩා අමාත්‍යංශයේ යම් කිසි මුදලක් ගෙවීමේ ක්‍රියාවලියක් හඳුන්වා දෙන්න කියලා මොකද නැත්තම් මේ පාසලට අවශ්‍ය කරන පුහුණුකරුවන් ගන්නත් බෑ එයාට ගෙවන්නත් බෑ ඉතින් මේක ඒ නිසා ඔබතුමාගේ අවධානය යොමු කරනවා මොකද මම දැක්කා මම අවසාන වශයෙන් කියන්නම් මොකද ක්‍රීඩා අමාත්‍යංශයට වෙන් කරන ක්‍රීඩා දෙපාර්තමේන්තුව වෙන් කරන මුදාකරු සභාපතිතුමනි ඌන ප්‍රයෝජනය ගත්තොත් එයිම ඒ කියන්නේ මුදල් පාවිච්චි කරන්නේ නැහැ මම 2015 2016 විගණන වාර්තා තමයි ලැබිලා නැහැ 2014 විගණන වාර්තාව ගත්තොත් එයිම මිලියන් 3000 ගානකින් මිලියන් 2000 ගණනක් පාවිච්චි කළා නැහැ කියලා තමයි විගණනාධිපතිවරයා කියන්නේ 2013 තත්ත්වයත් ඒකයි දෙන සල්ලි පාවිච්චි කරන්නේ නැහැ පාවිච්චි කරපු සල්ලි වල හොරකම් කළා තියෙන එක වෙනම කතා දෙන සල්ලි ටික පාවිච්චි කරන්නේ නැහැ. ඒ නිසා අපි ඔබතුමාගේ ඉල්ලා සිටිනවා මුදල් වෙන් කරන්න කියලා කරුණා කළා පුහුණු කරුවන් දෙන්න. මොකද පුහුණු කරුවෝ තමයි ක්‍රීඩාවේ පණ. ක්‍රීඩකයා තමයි අපිට පේන්නේ. හැබැයි ආ පිටිපස්සේ ඉන්න ජියර් එක පුහුණු කරුවා. එයාලට සල්ලි දෙන්න ඕන. නැතු එයාලා එන්නේ නැහැ. ඒක එක. දෙක තමයි කරු සභාපතිතුමනි ඔබතුමා දන්නවා ගම්වල ක්‍රීඩා සමිති තියෙනවා. දැන් ළමයි ක්‍රීඩා කරනවා අඩුයි. අපි කවුරුත් දන්නවා ඒක. නමුත් ඔය ආසේ ක්‍රීඩා සමිති තියෙනවා.
තව විනාඩියක් තියෙනවා.
හොඳයි. ගම්වල තරුණ සමිතිත් තිබෙනවා. ඇමතුමා පොඩ්ඩක් පහුවලා වෙන නිසා සභාපතිතුමා අවස්ථාව දෙන්නේ. ගම්වල තරුණ සමිති තියෙනවා තරුණ සේවා සභාවෙන් කරන. දැන් මේ තරුණ සමිති ඔබතුමා දන්නවා මාත් දන්නවා මේ මන්ත්‍රීතුමාලා කවුරුත් දන්නවා. අපිට අපි ළඟට මේ තරුණ සමිති ක්‍රීඩා සමිති මොනවට දෙන්නේ? අපේ මොනෝ ඉල්ලන්න දෙන්නේ? අපෙන් ගොඩක් කලකට ඉල්ලනවා අපිට බැට් බෝල ටිකක් දෙන්න, වොලිබෝල් net එකක් දෙන්න ඕවා. අපි දන්නවා මේවා කොච්චර දුන්නත් කවදාවත් ක්‍රීඩාව දිනු වෙන්නේ නැහැ. ඒ සමන් ඔබතුමාගේ ඉල්ලා සිටිනවා යම් ආකාරයකට ගම්මල ක්‍රීඩා සමිති වෙනමයි තරුණ සමිති වෙනමයි හදන්න මං හිතන්නේ ඉතාම දුෂ්කරයි. ඒක ප්‍රායෝගික නැහැ. ඒසය තරුණ සේවා සභාවට තියෙන තරුණ සමිති හරිය නැත්තම් ගම්මට්ටමින් යම් කිසි ශක්තිමත් ක්‍රියාත්මක වෙන තරුණ සමිති වලට යම් කිසි ආකාරයක පඬුවස්සෝරට විතරක් නෙමෙයි රටටම ඒ කියන්නේ ඒ ක්‍රීඩා සමිති වලට තෝරගත්ත ක්‍රීඩා සමිති වලට පුහුණු කරුවන් ලබා දෙන යම් කිසි රුපියල් ලක්ෂ 4ක 5කවත් වියදමක් ගන්න පුළුවන් වෙන විදියට වැඩපිළික් හදන්න. මොකද නැත්තම් මොකද ගම්මල ළමයි සවුත් රස්සියාදු ගහන්න නැතුව සෙල්ලම් කරන එක හොඳ නිසා. ඒක ඔබතුමා අතේ තමයි තියෙන්නේ. ඒක ක්‍රීඩා අධ්‍යාපන අමාත්‍යතුමාට කරන්න බැරි දෙයක්. ඒ වගේම ඔබතුමා ඉල්ලා සිටිනවා මේ මම පැහැදිලි කරන්න වෙලාවක් නැති නිසා දැන් අලුතෙන් විශ්ව පාසල් වල ව්‍යාප්ත වෙමින් තිබෙනවා කාන්තා ගෑනු ළමයින්ගේ පාපන්දු රගර් වගේ ක්‍රීඩාවන්. ඒක කාන්තාවන්ගේ ඒගොල්ලන්ගේ පෞරුෂ වර්ධනය පැත්තෙන් ගත්තත් සාර්ථක දෙයක් ලෝකේ පුරාම තියෙන. සම ඔබතුමාගේ අවධානය යොමු කරන ඔබතුමා ලැබිලා තියෙන මුදල් වලින් විශේෂයෙන්ම ගැහණු දරුවන් ත සාම්ප්‍රදායික වෙනමලා තියෙන net ball UI ඔය ටික අරුණාම අනිකුත් ක්‍රීඩාවන් සඳහා යොමු කිරීම වෙනුමයි වැඩපිළිවෙළක් පටන් ගන්න කියලා. අවසාන කරන වශයෙන් කරු සභාපතිතුමනි මම දැනගන්න කැමතියි ජයසිරි ජයසේකර අමාත්‍යතුමාගෙන් ඔබතුමාගේ අමාත්‍යංශ යටතේ 2014 විගණන වාර්තා. දැන් සුගද්දාස ක්‍රීඩා සංකීර්ණය ගත්තොත් අධිකාරිය ගත්තොත් 2012න් පස්සේ මොකුත් නැහැ ඉදිරිපත් කළ පාර්ලිමේන්තුවට. 2012 කියන අවුරුදු 5කින් වාර්තාවක් දීලා නැහැ පාර්ලිමේන්තුවට. මේ 2012ක දීලා තියෙන්නේ 2016 ජුනි මාසේ. ඒ නිසා ඒ වගේම තමයි මහ විශාල වංචාවන් ප්‍රමාණයක් නාස්තිකාර වේදම් ප්‍රමාණයක් පිළිබඳ 2014 කියලා තියෙනවා. මේ විග්‍රහණ වාර්තාවේ තිබෙනවා. දැන් හිටපු අමතිවරයා වෙනුවෙන් වෙන් කළ හැකි උපරිම වාහන සංඛ්‍යාව 3ක් වද වාහන 9ක් වෙන් කර තිබුණි. අන්න ප්‍රසන්න මන්ත්‍රීතුමා ආණ්ඩුව පැල පරද්දපු පුංචි හේතුවක්. ඒ නෑනේ දැන්. අමාත්‍යවරයා වෙන් කළ තියෙන වෙන් කරන්නේ වාහන 3යි 9ක් පාවිච්චි කළා තියෙන. මේකේ තියෙනවා ඇති වෙන්නේ වගේ වංචාවන්. 2014. ඒතරක් නෙමෙයි. අපි කියනවා ක්‍රීඩා අමතිවරු වශයෙන් දැන් මේක බලන්න කරු සභාපතිතුමනි විග්‍රහණ නිරීක්ෂණය විකල නිරීක්ෂණය උත්තර දෙන්න අයිතියක් තියෙන නිසා මොකද්ද 2014 වසරට අදාළව ග්‍රාමීය ක්‍රීඩා පිටි වැඩි දියුණු කිරීම දිස්ත්‍රික් පුහුණු මධ්‍යස්ථාන වැඩි දියුණු කිරීම යන ආදියට රුපියල් මිලියන 1220ක් වෙන් කළ තිබ්බට මේකෙන් මිලියන 900ක්ම 70%ක්ම වෙන් කළ තිබෙන්නේ ප්‍රතිපාදන මහනුවර දිස්ත්‍රික්කයට වෙන් කර තිබීම ක්‍රීඩාව ජාතික වශයෙන් නගා සිටුවීම කරී ආවිත කරලස බලපා තිබේ. ඒ නිසා මම කියන්නේ දැන් මේක කුරුණෑගලට ඇවිල්ලා කියලා මම දන්නේ නැහැ. දැන් මේ 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 ඒකනම් මේ වගේ කරුණු ගණනාවක් තියෙනවා. මම ඔබතුමාගෙන් දැනගන්න කැමතියි මේ සම්බන්ධව පිළිතුරු මොනවද බේතිය තුමා කියලා. අවසාන වශයෙන් මොකද්ද? නෑ මම කුරුණෑගලට ලැබෙනට විරුද්ධ නෑ. නමුත් රටේ වෙන් කරන ඇමතිවරයා පත් කරලා තියෙන්නේ පඬුවස්සෝනට නෙමෙයි, බිංගිරිට නෙමෙයි, කුරුණෑගලට නෙමෙයි, මහනුවරට නෙමෙයි. දැන් මහින්ද නන්දලුතුමගේ මහත්තයා පත් කරලා තිබුණේ. ඉතින් මම රටේම ක්‍රීඩා ඇමති. ඔබතුමා දන්නා මම ගරු ක්‍රීඩා ඇමතිතුමාට ලියුමක් බාර දුන්නා යාපනයේ නාවක්කුළු ප්‍රදේශයේ ක්‍රීඩා සමිතියක පිටණියක් හදලා දෙන්න කියලා. ඔබතුමා දන්නා අන්ත දුගී රැකියාවක් නැති ප්‍රදේශයක් ඒක. ඒ විතරක් නෙමෙයි කුලවාදයෙන් පීඩා විඳින ප්‍රදේශයක්. අපේ රටේ අමුතුම දේශපාලනයක් යාපනයේ ක්‍රියාත්මක වෙනවා. යාපනයේ ගරු මන්ත්‍රීතුමාට නිසි ගෞරවය ඇතුව කියන්නේ එතන කුලවාදයේ ක්‍රියාත්මක කරනවා දේශපාලනය. ත සමහර පැතිවලට සල්ලි හම්බලා නැතිලා තියෙන්නේ මුස්ලිම් හරි සිංහල නිසා නෙමෙයි කුලයෙන් පහල නිසා.
අර ඇමතිවරයාට වාහන නමයක් දීලා තියෙනවායි කියලා ඔගේ වාර්තාවේ තියෙනවනේ.
ඔව්.
අනේ නම්බර ටික පොඩ්ඩක් ඔබතුමාට කියන්න පුළුවන්ද? ඒකත් එක්කම ඔබතුමා කව 2014 වාර්තාවේ දූෂිත ගණදෙනු ගොඩක් තියෙනවා කියලා. අනේ ඒ ටිකත් පොඩ්ඩක් අනේ ඔබතුමා කියනවනේ.
ඔව් ඔබතුමා 2014 ගිනුම් වාර්තාවරම් බලන්න. මට වෙලා දෙනවා නම් මට කියන්න පුළුවන්. මම ඔබතුමාට කියන්නම් විගණන ඡේදය කියන්නම්. මම කිව්ව එකේ 2014 ඒ කියන්නේ උග්‍ර මොනවාද ජනාධිපති ලේකම් කාර්යාලයේ උල්ලංඝනය කරපු චක්‍රලේඛය CA 1.17 3.1 ඡේදය යටතේ අමාත්‍යවරයා වෙනුවෙන් කළ හැකි උපරිම වාහන සංඛ්‍යා 3ක් වද වාහන 9ක් වෙන් කර ඇත. හරිද? වාහන අංක විකරණ වාර්තාවෙන් ගන්න පුළුවන් නැත්නම් මේ කෝප් එකට ගෙනාම PAC එකට ගන්න පුළුවන්.
ඔව් දැන් ඔබතුමාගේ කාර්යය නම්
අවසානයි. මට කියාගෙන ආවා මම ඇමතුමාට ක්‍රිකට් ආයතනයේ වංචා පිළිබඳව ඔබතුමා පරිශ්‍ර කමිටුවක් දැම්මා. අපි දැනගන්න කැමතියි ඒක මොනවද කළා තියෙන්නේ කියලා. ඔබතුමා දන්නවා පාපන්දු සම්මේලනයේ යුරෝ 10,000ක් වංචා කළා තිබෙනවා. ජාත්‍යන්තර පාපන්දු සම්මේලනයේ දනුවන් දුන්නට ඔබතුමාගේ අමාත්‍යංශයෙන් දීලා තියෙන ක්‍රියාමාර්ග මත අපි දැනගන්න කැමතියි. ඒ නිසා මේ කරුණු ටික ප්‍රකාශ කරමින් මම කරපු යෝජනා ටිකත් ඔබතුමාගේ අවධානයට ගන්න කෙන ඉල්ලීම කරමින් මගේ කතාව අවසන් කරනවා. මහින්ද නලුත්ගමගේ මන්ත්‍රීතුමාට අවශ්‍ය නම් මට මේකේ ෆොටෝ කොපියක් එවන්න පුළුවන්.
හොඳයි බොහොම ස්තුතියි. ඊළඟට ගරු නලින් බණ්ඩාර මන්ත්‍රීතුමා ආගරු ඇමතිතුමා දයසිරි ජයසිරි
මම ඔබතුමාට කියන්නම් අපේ ක්‍රීඩා පනතේ තියෙනවා බොහොම පැහැදිලිව 21-3 යටතේ ඔබතුමා කිව්වා මේ විගණකාධිපතිවරයාට බලය තියෙනවද කියලා. ඒ කමිටුවේ සහ ඒ සෑම සංගමයකම ගිණුම් විගණකාධිපතිවරයා විසින් ගණනය කළ යුතුයි කියලා තියෙනවා බොහොම පැහැදිලිව. ඒක ඊළඟට අර පුරවැසිභාවය පිළිබඳව ඔබතුමා කතා කරා. ඒ අනුව බොහොම පැහැදිලිව තියෙනවා පුරවැසිභාවය පිළිබඳව 2016-10/27 ගැසට් පත්‍රයේ ඕ වගන්තියට ශ්‍රී ලංකාවේ පුරවැසියෙකු නොවේ නම් හෝ පුරවැසියෙකු වීම අවසන් වූ හොත් කියලා. පුරවැසිභාවය ද්විතීයික පුරවැසිභාවය පිළිබඳව ප්‍රථම කතා කරේ.
ඔව් පැහැදිලි. හොඳයි එහෙනම් නලින් බණ්ඩාර මන්ත්‍රීතුමා කතා කරන්න.
ඔව් ගරු මුරාස සභාපතිතුමනි මම ස්තුති වන්දනා මට කාලය ලබා දීම සම්බන්ධව විශේෂයෙන්ම ක්‍රීඩාව සම්බන්ධව බොහොම වැදගත් තීන්දුව තීරණ කිහිපයක් ගත්තු අවස්ථාවක අපේ ක්‍රීඩා ඇමතිතුමා කතා කරන්න ලැබීම සතුටක්. විශේෂයෙන් අපි දන්නවා පසුගිය කාලේ මේ ක්‍රීඩා සංගම් පිළිබඳව බරපතල ගැටලු තිබුණා. ගොඩක් වෙලාවට ක්‍රීඩා සංගම්වල තිබුණේ දරුණු ඒකාධිකාරී පාලනයක්. අර රටේ නායකයෝ ඒකාධිපතිව වෙද්දී මේ ක්‍රීඩා සංගම්වල නායකයොත් ඒකාධිපති වෙලා තිබුණේ. විනයක් තිබුණේ නැහැ, නීතියක් තිබුණේ නැහැ, විගණනයක් තිබුණේ නැහැ. මුදල් පිළිබඳව කිසි වගකීමක් තිබුණේ නැහැ. මේ විදිහට තමයි මේ ක්‍රීඩා සංගම් වල කටයුතු කෙරුවේ. එයා කාටවත් පිටගෙන කොටෙන්න අවස්ථාව උදා කරලා දුන්නේ නැහැ. කොටින්ම කියනවා නම් මේක මාෆියාවක් බවට පත් කරගෙන හිටපු කාලයක් තමයි අපි දැක්කේ. මේ මාෆියාවෙන් මිදෙන්න ගරු ක්‍රීඩා ඇමතිතුමා අද නීති රීති ගණනාවක් ගෙනල්ලා තියෙනවා. විශේෂයෙන් ක්‍රීඩා සංගම් වල තනතුරු සඳහා ඉදිරිපත් වෙනවා නම් හිටපු නිලධාරීන් අනිවාර්යෙන් පසුගිය කාලේ විගණන වාර්තාවන් ඉදිරිපත් කර යුතුයි ගැන තීන්දුව අරන් තිනවා. නිසා අපි දන්නවා මේ ටිකේ අර බෝවිතෙල් ගෑවුණු ගැරඬි වගේ තමයි හිටපු ක්‍රීඩා සංගම් නිලධාරීන් බහුතරයක් කටයුතු කරන්නේ. මොකද
අවුරුදු ගණනාවක් හදපු නැති විගණන වාර්තා හදන්න දැන් කටයුතු කරමින් යනවා. ඒ නිසා මම ගරු ක්‍රීඩා අමාත්‍යතුමාට ස්තුතිවන්ත වෙනවා. මේ වගේ බොහොම රැඩිකල් තීන්දුව අරගෙන මේ ක්‍රීඩාව හරි දිශාවට නිවැරදි දිශාවට යොමු කිරීමට කටයුතු කිරීම සම්බන්ධ. විශේෂයෙන්ම අපි දන්නවා රටක ක්‍රීඩාව කියන්නේ ඒ රට බබලවන්න ලෝකයේ ඉදිරියේ ඔසව තබන්න ජාතියක් ඉදිරියට නැගිටලා තියන්න පුළුවන් අංශයක්. දැන් පොඩි දූපතක් විදිහට කුඩා දූපතක් විදිහට අපි ලෝකයේ ක්‍රිකට් ක්‍රීඩාව ගැන කතා කරද්දී ශ්‍රී ලංකාව කියන නම කාටවත් අමතක වෙන්නේ නැහැ. ශ්‍රී ලංකාව ක්‍රිකට් ක්‍රීඩාවෙන් අපි ලෝක කුසලානයේ දිනාගත් රටක් විදිහට ඒ වගේම ටෙස්ට් වරම් ලැබපු රටක් විදිහට ලෝකයේ ප්‍රබලම රටවල් කිහිපයක අතර තියෙන ප්‍රබලම කණ්ඩායමක් විදිහට අපි ලෝකයේ බබලවන්න අපේ රට බබලවන්න ක්‍රිකට් ක්‍රීඩාවට පුළුවන් වෙලා තියෙනවා. ඒ වගේ බොහොම වටිනා දෙයක් තමයි ක්‍රීඩාව. ඒතරක් නෙමෙයි පෞගේ කාලේ නොයෙත් ක්‍රීඩා අංශ වලින් අපේ රට ඉදිරියට ගිහිල්ලා තියෙනවා. හැබැයි යම් යම් ක්‍රීඩාවල අපි දිනවා බිදවැ ටීම් තියෙනවා දුර්වලතා තියෙනවා අපි අඳුරගෙන තියෙනවා. විශේෂයෙන් මල්ල ක්‍රීඩාව පෞගේ කාලේ අපිට පෞගේ කාලේ කියන්නේ මේ පෞගේ වසර 10 12 අතරම ඒක පසුගාමීව තමයි ගියේ. ඒ නිසා අපිට හිතනවා නව තීන්දුව తీරන අරගෙන අපේ මල ක්‍රීඩාව ඔසෝල තියන්න කටයුතු කරන්න පුළුවන් වෙයි කියලා. විශේෂයෙන් අපි දන්නවා පෞගේ ටිකේ මේ ටිකේ වැඩිපුර කතා වෙන කෙනෙක් නැත්නම් අපේ සුසන්ත ජයසිංහ ක්‍රීඩිකාව. අපි දන්නවා අපිට ඔලිම්පික් රම්පදක්කමක් ලැබුණේ ඩක්වත් ඩන්කන් වයිට් මැතිතුමාගෙන් පස්සේ සුසන්තිකා ජයසිංහ ක්‍රීඩිකාවගෙන්. ඉතින් මොන මොන ගැටලු තිබුණත් අපේ රටට සම්පත පෞද්ගලික කාරණා මොන මොන ගැටලු තිබුණත් අපි රැකගත යුතු ක්‍රීඩිකාවක් විදිහට අපි සුසන්තිකා ජයසිංහ දකිනවා. දේශපාලන මුහුණුවර මොන විදිහට තිබුණත් පෞගේ කාලේ අපේ දේශපාලඥයෝ මොන මොන විදිහට සුසන්තිකා ජයසිංහව අවභාවිතා කළත් අපි මේ ආණ්ඩුවක් විදිහට අපි රටක් විදිහට සුසන්තිකා ජයසිංහ මහත්මියට ගෞරව කර යුතුයි එතුමි ගැන කටයුතු කර යුතුයි කියලා මම හිතනවා. ඒ නිසා මම හිතනවා දැසේ ජයසිංහ මහත්මයා සුසන්තිකා ජයසිංහ මහත්මිය ගැන එතුමියගේ අනාගතය ගැන එතුමිය මේ රටේ ක්‍රීඩාව වෙනුවෙන් භාවිතා කරන්නේ කොයි විදිහටද කියන කෙන ගැන බලලා තීන්දුව తీරන ගණී කියලා. විශේෂයෙන්ම හිටපු ක්‍රීඩා අමාත්‍යතුමාලා එතුමාලා දේශපාලනයට තමයි සුසන්තිකා ජයසිංහ මහත්මිය භාවිතා කරේ. ක්‍රීඩාව වෙනුවෙන් නෙමෙයි. එතුමිය ඡන්ද ඉල්ලන්න දැම්ම කෑගල්ල දිස්ත්‍රික්කෙන්. ඒ කරේ එතුමියගේ ක්‍රීඩාව දියුණු කරන්නවත් එහෙම නැත්නම් එතුමියගේ ක්‍රීඩා හැකියාවන් තුලින් රටේ ක්‍රීඩකයෝ බිහි කරන්නවත් ක්‍රීඩකයෝ පුහුණු කරන්නවත් නෙමෙයි. තමන්ගේ දේශපාලන වේදිකාවට අරගෙන තමන්ගේ ඡන්ද ගොඩ වැඩි කරගන්නයි තමන්ගේ බලය තහවුරු කරගන්නයි තමන්ගේ ඒකාධිපති නායකයාගේ අවශ්‍යතා ඉෂ්ට කරගන්නයි තමයි මේ විදිහට සුසන්තිකා ජයසිංහ ක්‍රීඩිකාව යොදාගත්තේ. ඒ නිසා අපි සුසන්තිකා ජයසිංහ ක්‍රීඩිකාව යොදාගන්නේ නැහැ අපේ ඡන්ද ගොඩ වැඩි කරන්නවත් අපේ මූණත් ආඩු ගහගෙන අපේ ක්‍රීඩා අමාත්‍යතුමාගේවත් ජනාධිපතිතුමාගේවත් අගමැතිතුමාගේවත් ගුණගායනා කරන්නවත් අපි ක්‍රීඩිකාව යොදාගන්නේ නැහැ. ඒ නිසා අපි ගරු ක්‍රීඩා අමාත්‍යතුමාට කියනවා ඒ එතුමියගෙන් ගන්න පුළුවන් ශක්තිය රටට අරගන්න පුළුවන් විදිහ වැඩපිළිවෙලක් සකස් කරලා ඉදිරිපත් කරන්න කියලා. ඒ වගේම විශේෂයෙන්ම කියන්න ඕන පළාත් ක්‍රීඩා තරඟ ගැන කතා කරද්දී මේ සමහර නිර්ණායකයන් දැන් මම දන්නවා මේ අදත් මට මේ පාර්ලිමේන්තුවේදී හම්බ වුණා ගරු ක්‍රීඩා අමාත්‍යතුමනි ඔබතුමා පොඩ්ඩක් මේ සම්බන්ධව අවධානය යොමු කරන්න. 15 වූෂු තරගාවලිය ඒ දරුවෝ ක්‍රීඩා තරඟවලට ගියාට පස්සේ ඒ අයගේ වයස සීමාව නිර්ණය කරන මාසයේ තියෙන නොවැම්බර් ඒ ළමයි ක්‍රීඩා කරන්න නැතුව ආපහු වෙලා තිබුණා. මේ පළාත් ක්‍රීඩා මම හිතන්නේ ඔබතුමාට මේ සම්බන්ධව අවධානය යොමු කරන්න පුළුවන්. ඒ ළමයි අඬන්නේ ඇවිල්ලා තිබුණා වූෂු තරගාවලියට ගිහිල්ලා 15 ඒ ළමයාගේ තරඟේ තියෙන්නේ අද. නමුත් තරඟයට සඳහා දිනය ඒ වයස සීමාව බලලා තියෙන මේ ඉදිරියට ලැබෙන නොවැම්බර් මාසෙද කොහෙද. ඉතින් ඒ නිසා ඒ වගේ අසාධාරණකම් වෙච්ච දේවල් තියෙනවා. ඒ වගේම ක්‍රීඩා අමාත්‍යතුමනි එළියට ගියාද එතුමයි විශේෂයෙන්ම එතුමාට ස්තුතිවන්ත වෙනවා. මොකද එතුමා පළාත් ක්‍රීඩා සංකීර්ණ කීපයක් සකස් කරමින් යනවා. විශේෂයෙන්ම වයඹ පළාතේ පළාත් ක්‍රීඩා සංකීර්ණ එතුමා බිංගිරි ආසනේ හදන්න තීන්දුව తీරන කරලා තියෙනවා. මීට මාසෙකට විතර කලින් එතුමාත් අපි දෙන්න එකතු වෙලා මේකේ මුල් ගල තියලා වැඩ ආරම්භ කරලා වැඩ කටයුතු යනවා. ඒ නිසා ඒක කොහෙටවත් ගෙනියන්න බෑ ගරු හිටපු ක්‍රීඩා ඇමතුමනි ඒක බින්ගිරියේ පරාලනයක් ගාලා ඒක ස්ථාපිත කරලා තහවුරු කරලා ඉවරයි ඒක තමයි වැඩේ යනවා ඒ නිසා ඒ වැඩේ කොහෙටවත් එහාට මෙහාට යන්නේ නැහැ ඔබතුමාලා එහාට මෙහාට ගියාට ඒ නිසා මම ස්තුතිවත් වෙනවා මේ පළාත් ක්‍රීඩා සංකීර්ණය අපිට ලබා දීම සම්බන්ධව ඒ වගේම විශේෂයෙන්ම අපේ රතන ස්වාමින් වහන්සේ ක්‍රීඩා ජල ක්‍රීඩා ගැන කතා කරා ඇත්තම ජල ක්‍රීඩාව ගන්නකොට විශේෂයෙන් අපිට මේ සංචාරකයෝ ප්‍රවර්ධනය කරන්න බොහොම හොඳ අංශයක් තමයි ජල ක්‍රීඩා පිළිබඳව හොඳ වැඩපිළිවෙළක් සකස් කිරීම. මොකද සංචාරකයෝ විශේෂයෙන්ම ආකර්ෂණය වෙන පැත්තක් තමයි ජල ක්‍රීඩාව. ඒ සම්බන්ධවත් මම එතුමාගේ අවධානය යොමු කරනවා. ඒ වගේම ගරු ක්‍රීඩා ඇමතුමාට මම මතක් කරලා දෙනවා මතක් කර සිටිනවා විශේෂයෙන් මේ හෙට අනිද්දා 9 වෙනි ආසියානු වයස් කාණ්ඩ පිහිනුම් තරගාවලියක් සඳහා ක්‍රීඩකින් 40 දෙනෙක් විතර උස්බෙකිස්තානයේ බලා ගමන් කරන්න නියමිතව සිටිනවා. හැබැයි මේ අය බොහොම අසරණ අය මේ අතර ඉන්නවා. දුප්පත් ක්‍රීඩකයෝ ඉන්නවා. මේ අයට අඩුම ගානේ ගුවන් ටිකට් පතවත් ලබා දීලා එයාට යම්කිසි ශක්තියක් සහනයක් ලබා දෙන්න තියෙනවා නම් හොඳයි. මොකද ඒ දරුවෝ අපිට කතා කරපු වෙලාවේ කිව්වා එයාට යම්කිසි සහනයක් සහයෝගයක් ලබා දෙන්න කටයුතු කරන්න කියන එක. ඉලංගරු ක්‍රීඩා ඇමතුමාගෙන් මම ඉල්ලා සිටිනවා මේ උස්බෙකිස්තානයේ
අවසන් කරන්න.
මට විනාඩි දෙකක් දෙන්න. ඒ අවස්ථාව ලබා දෙන්න කියන මතක් කරමින් තව එක කාරණයක් කියනවා. මොකද මේ ටිකේ මේ කතා වෙන කාරණයක් තමයි මේ අමාත්‍යංශවල කාමර ගැන. පොඩ්ඩ ඒ ගැනත් වචනයක් කියන්න ඕන. මේ යහපාලන ආණ්ඩුවෙත් ඉන්නවා සමහරු මේ එක එක මේනියාකාරයෝ. මොකද අපි දන්නවා අපි ඊයේ පෙරේද අමාත්‍යංශ වෙනසක් කරා. හැබැයි අමාත්‍යංශ වෙනස කරද්දී යම් මෙම්ම වෙනස් වුණා. ඉතින් තමන් ඉස්සල්ලාම ගිහිල්ලා අමාත්‍යංශයේ වැඩ බාර ගන්නත් කලින් ඉස්සල්ලාම තමන්ගේ දේශ සීමා මායිම් කරන්න ගියාම මේක මහා අවුල් ජාලයක් බවට පත් වෙනවා. ඉතින් තමන් දේශ සීමා මායිම් ලකුණු කරන්න කලින් ඉස්සල්ලා වැඩ බාරගෙන ඉස්සල්ලා මේ වැඩේ අධ්‍යයනය කරන්න ඕන. ගරු ඇමතුමත් එක්ක එකතු වෙලා සාකච්ඡා කරන්න ඕන. ඒ නිසා පැහැදිලිවම කියනවා මේ දේශ සීමා මායිම් ලකුණු කරන්න ඉස්සල්ලා තමන්ගේ වපසරිය තමන්ගේ වගකීම මොකද කැබිනට් ඇමති කෙනෙක් ඉන්නවා සමහර වෙලාවට කැබිනට් ඇමතිතුමාටද රාජ්‍ය ඇමති කෙනෙක් ඉන්නවා වෙන්න පුළුවන් නියෝජ්‍ය ඇමතිතුමා වෙන්න පුළුවන් හැබැයි නියෝජ්‍ය ඇමතිතුමත් එක්ක සහයෝගයෙන් වැඩ කරද්දී දැන් අපි දන්නවා විශේෂයෙන්ම කබීර් ඇමතිතුමාටද හිටපු අමාත්‍යංශයේ රාජ්‍ය ඇමතිවරයාදී හිටියේ එරාන් වික්‍රමතුමාතුමා. ඒතර කොහෙවත් දේශ සීමා මායිම් කරලා හිටියේ නැහැ. තියෙන කාමර ඒතර සාකච්ඡා කාමර ඒවා බොහොම සමගියෙන් එකට බෙදාගෙන හදාගෙන කටයුතු කරුවා. දැන් මේ අලුත් ඇමතුමා ගියාට පස්සේ මේකේ මේ මැදින් ඉරක් ගහලා වැටක් ගහලා
දැන් අවසන් කරා
මහා ජංජාලයක් පත්වලා තියෙනවා. ඉතින් ඒ නිසා අපි කියනවා මේ යහපාලන කිරිකලේට
අර
විනාඩියක් දෙන්න යහපාලන කිරිකලේට ගොම දාන්න යන්න එපා.
මේ සමාව
ඉන්නවා යන තැන බාල්දිය දිනවා බලන් ඉන්නවා.
ඔබතුමා
මුදල් අමාත්‍යංශ සිටියා මට විනාඩියක් දෙන්න මෙතුමා දෙනවා විනාඩියක්.
ඔබතුමා ක්‍රීඩාව ගැන නෙමෙයිනේ කතා කරන්නේ.
මුදල් අමාත්‍යංශ සිටියා එතන බාල්දිය දින පෙරළපෙකමයි පෙරළුවේ. දැන් අලුතෙන් අමාත්‍යංශරත් ගියාම එතනත් බාල්දිය දින්නේ. ඒ නිසා අර ලක්ෂ්මන් කිරියල්ල අපේ කබීර අසීම ඇමතිතුමා එක්ක වැඩ කරන්න බැරි නම් වෙන එකෙක් වතර කරන්න බැ මේ ආණ්ඩු. එච්චර හොඳ ඇමතිවරයෙක් ලක්ෂ්මන් කිරියල් කබීර අසීම ඇමතිතුමා. ඒ නිසා පැහැදිලිම කියනවා ඒ වගේ බාල්දිය දිනා හිටියොත් එහෙම වෙන්නේ අපේ මෛත්‍රීපාල සිසද මහත්තයාට රන්වික්ෂි මහත්තයාට මේ තියෙන සහයෝගයෙන් වැඩ කරන්න පුළුවන් ආණ්ඩුවට ඒක බාධාවක්. පොඩි හාල් කෑලි දඟලුවට මේ ආණ්ඩු පෙරලෙන්නේ නැහැ. ඒ නිසා ඔබතුමාලා කලබල වෙන්නත් එපා. හැබැයි අපි කියනවා හාල් කෑලි වලට මේ ආණ්ඩුවට බාධා කරන්න නැතුව තමන් එක එකනක අවස්ථා ඉෂ්ට කරන්න නැතුව රෑ දනියල් දවල් මිගල් චරිත රඟපාන්න නැතුව මේ ආණ්ඩුවට සහයෝගය දෙන්න අර වැඩ කරන ඇමතිතුරුන් අපහසුතාවයට පත් කරලා එයාගේ තියෙන කාර්යසූරිත්වය නැති කරලා අනවශ්‍ය ප්‍රශ්න නැති කරලා
කටයුතු
කරන්න එපා කියන එක මතක් කරමින් මම
අවසන් කරන්න. ඊළඟට ගරු මහින්දානන්ද අරුත්ගමගේ මන්ත්‍රීතුමා ඔබතුමාට විනාඩි 22ක් තිබෙනවා.
මුලසනේ සභාපතිතුමනි මම ඉතාමත් සන්තෝෂ වෙනවා අපේ හිතවත් ක්‍රීඩා මාත්‍යතුමා දයසිරි ජයසේකර ඇමතිතුමා විසින් නව ක්‍රීඩා පනතට රෙගුලාසි ඒකරාශි කරමින් මේක පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන මේ මොහොතේ අදහස් ප්‍රකාශ කරන්න අවස්ථාවක් ලැබීම ගැන මට තියෙන ලොකුම ප්‍රශ්නේ තමයි මුලසනේ සභාපතිතුමනි මේ ක්‍රීඩාව කියන විෂය තාම අපේ පාර්ලිමේන්තුව තේරුම් අරගෙන නැහැ. මේ ක්‍රීඩාව කියන විෂය රටක් හැටියට අපි තාම තේරුම් අරගෙන නැහැ. මේ ක්‍රීඩාව කියන විෂයේ තියෙන වපසරිය මේකේ තියෙන වටිනාකම මේකේ තියෙන බරපතලකම ආණ්ඩුවක් හැටියට තේරුම් අරගෙන නැහැ.
එනිසා මේ ක්‍රීඩාව කියන විෂයේ වපසරිය තේරුම් අරගෙන රජයක් හැටියට රටක් හැටියට මේ විෂය හරියට කටයුතු කරා නම් මේ විෂයෙන් කරන්න පුළුවන් කාර්යභාරය මහා විශාලයි මුලසනේ සභාපතිතුමනි. දැන් බලන්න ක්‍රීඩා අමාත්‍යාංශයේ වැය ශීර්ෂයේ විවාදයට යනවා. දැන් බලන්න මොනවද කතා කරන්නේ? ජනතා විමුක්ති පෙරමුණ විනාඩි 25ක් කතා කරා සයිටම් එක ගැන. මගේ මිත්‍ර මන්ත්‍රීතුමා කතා කරලා කතා කරා කබීර් රෂීම් මැතිතුමාගේ අමාත්‍යාංශයේ රාජ්‍ය අමාත්‍යවරයාගේ කාර්යාලය පිළිබඳව. එතකොට විනාඩි දෙකෙන් හරි ඔබතුමා ගත්තේ ප්‍රශ්නේ, මම ඒකට යන්නේ නැහැ. TN එකේ මන්ත්‍රීවරු කතා කරලා කතා කරා උතුරු නැගෙනහිර වෙන ප්‍රශ්න ටිකක් ගැන. හැබැයි මේ කතා කරපු මන්ත්‍රීවරුන්ගෙන් වැඩි පිරිසක් මේ විෂය හරියට අධ්‍යයනය කරලා කතා නොකිරීම ඉතාම කනගාටුදායක තත්ත්වයක් කියන එක මුලින්ම සඳහන් කරන්න ඕනේ මුලසනේ සභාපතිතුමනි. සභාපතිතුමනි, ක්‍රීඩාව වෙන් කරන්න පුළුවන් දේ බොහෝ දයක් තියෙනවා රට. ක්‍රීඩාව කියන්නේ බොහෝ වෙලාවට අපේ මන්ත්‍රීවරු හිතන්නේ, මේ රටේ මිනිස්සු හිතන්නේ ක්‍රීඩාව කියන්නේ පිට්ටනිය හදන එක, ක්‍රීඩාව කියන්නේ බැට් බෝල් දෙන එක, ක්‍රීඩාව කියන්නේ මැච් බලන එක කියලා. ඒක තමයි අපේ රටේ මිනිස්සු ක්‍රීඩාව හඳුරගෙන තියෙන ආකාරය. මුලසනේ සභාපතිතුමනි, ක්‍රීඩාව කියන්නේ ඊට වැඩිය පුළුල් විෂයක්. ක්‍රීඩාව තුලින් රටකට කරන්න පුළුවන් බොහෝ දේවල් තියෙනවා මුලසනේ සභාපතිතුමනි. ක්‍රීඩාවේ ක්‍රීඩාවක් දියුණු කිරීම තුලින් අපිට පුළුවන් රටේ ක්‍රීඩා සංස්කෘතියක් හදන්න. ක්‍රීඩා සංස්කෘතියක් හදලා නිරෝගී පිරිසක් රටේ බිහි කරලා දැවැන්ත වැඩපිළිවෙළ ක්‍රීඩාව තුලින් කරන්න පුළුවන් මුලසනේ සභාපතිතුමනි. අද බලන්න ඔබතුමා මේ රටේ ජනගහණයෙන් 100ට කීයක් දියවැඩියා රෝගෙන් පෙළෙනවද කියලා. ඔබතුමා බලන්න අද මේ රටේ ජනගහණයෙන් 100ට කීයක් හෘද ආබාධ රෝග වලින් පෙළෙනවද කියලා. අද ඔබතුමා බලන්න පාසල් යන දරුවෝ 100ට කීයද ක්‍රීඩා කරන්න කියලා. අද ප්‍රාථමික අධ්‍යාපනයේ දෙන දරුවෝ මුලසනේ සභාපතිතුමනි 105යි ක්‍රීඩා කරන්නේ. ඒ නිසා අද ඔබතුමා අපේ ක්‍රීඩා ඇමතිතුමා ඉන්නවා. ඔබතුමා පාසල් වල ක්‍රීඩා උත්සවයට ගිහිලා බලන්න. ඇමතිතුමා තෑගි දෙන්න දීලා ළමයි ටික පෑ බාබගේ කව්වේ තියන්න. අඩු ගානේ ළමයි 5 දෙනෙක් කලන්තේ හැදිලා වැටෙනවා. වතුර දෙනවා. ළමයිට හිටගෙන ඉන්න බෑ අද. ඒ නිසා මේ ක්‍රීඩාවෙන් කරන්න ඕනේ බොහෝ දේවල් තියෙනවා මුලසනේ සභාපතිතුමනි. ඒ නිසා ගරු ඇමතිතුමා, මට මතකයි මම ඇමතිවරයා කාලේ ක්‍රීඩා සංස්කෘතියක් හැදීම සඳහා අපි දැවැන්ත වැඩපිළිවෙලක් අධ්‍යාපන අමාත්‍යාංශයත් එක්ක ඒකාබද්ධ වෙලා කරා. අපි අධ්‍යාපන අමාත්‍යාංශයත් එක්කට මාසෙකට සැරයක් ඉඳගත් ඇමතිතුමා. මේක ඔබතුමාට මම නෙමෙයි දොස් කියන්නේ, නිලධාරි මහත්තුරු කරපු කාර්යභාරයන් ගැන හොයලා දැනුවත් කරලා ඇමතිතුමාට මේ මග පෙන්වලා වැඩ කටයුතු ටික කරන්න ඕනේ. ඒ වැඩසටහන අද වෙන්නේ නැහැ ඇමතිතුමා. ඒ ක්‍රීඩා සංස්කෘති හදපෙකේ කරු ඇමතිතුමා, අපි අධ්‍යාපන අමාත්‍යාංශයයි ක්‍රීඩා අමාත්‍යාංශයයි සෞඛ්‍ය අමාත්‍යාංශයයි සංචාරක අමාත්‍යාංශයයි ඒකාබද්ධ කමිටුවක් තිබ්බා අපේ. අපි ඒකෙන් ක්‍රීඩා සංස්කෘතියක් හදන්න, රටේ ක්‍රීඩා ආර්ථිකයක් හදන්න, ඒ වගේම ස්පෝර්ට්ස් ටුවරිසම් කරු ඇමතිතුමා, ඒ සියලු දේ සඳහා දැවැන්ත වැඩපිළිවෙලක් අපි ආරම්භ කරා. අපි ක්‍රීඩා ආර්ථිකයක් යම් තරමකට ගෙනාව කරු ඇමතිතුමා. ක්‍රීඩා සංස්කෘතිය හදන්න අපි පාසලට ක්‍රීඩාව විෂයක් හැටියට ගේන්න කරු ඇමතිතුමා. අපි දැවැන්ත වැඩපිළිවෙලක් අපි කරා. අපි පාසල් දරුවන්ට මම ඇමතිවරයා හිටියට කාලේ හැමදාම උදේ පාසල පටන් ගන්න කලින් සෑම පාසලකම ශරීර සූදා වැඩසටහන අපි ආරම්භ කරා. ඒ සියල්ල අද අධ්‍යාපන අමාත්‍යාංශයේ නැවතිලා. ඒ වගේම අපි දැවැන්ත වැඩපිළිවෙලක් පාසලේ දරුවන්ට ප්‍රගති වාර්තාවට ක්‍රීඩාව විෂයක් හැටියට ගේන්න, දරුවෝ ජාත්‍යන්තර මට්ටමින් දිනනකොට විශ්වවිද්‍යාලයට ඇතුළත් වෙනකොට ජාත්‍යන්තරේ දිනන දරුවා ඒ ලකුණු බලන්නේ නැතුව විශ්වවිද්‍යාලයට තෝරගන්න ක්‍රමවේද ගේන්න අපි කැබිනට් පත්‍රිකා ඉදිරිපත් කරා. ඒ සියලු කටයුතු ටික අද කටයුතු ටික වෙන්නේ නැහැ කරු ඇමතිතුමා, ඔබතුමාගේ අවධානය යොමු වෙනවා. ඒ නිසා මේ ක්‍රීඩාව කියන විෂය රටට නිරෝගීමත් පිරිසක් බිහි කරන්න මේ ක්‍රීඩාව කියන විෂයෙන් සුවිශාල කාර්යභාරයක් කරනවා. ආණ්ඩුව ක්‍රීඩා අමාත්‍යාංශයට දෙන්නේ ලක්ෂ 100යි නම් සෞඛ්‍ය අමාත්‍යාංශයට දෙනවා බෙහෙත් ගන්න බිලියන 10ක්. ඒ බිලියන 10න් 1 බිලියනයක් කපලා දෙන්න ක්‍රීඩා අමාත්‍යාංශයට. රටේ ක්‍රීඩා සංස්කෘතියක් හදන්න, මේ රටේ නිරෝගී පරපුර බිහි කරන්න. හැබැයි ඒව නෙවෙයි මේකේ වෙන්නේ කරු මුලසනේ සභාපතිතුමනි. ඒ නිසා කරු ඇමතිතුමා, මම ඔබතුමාගේ විශේෂ අවධානය යොමු කරනවා මේ රටේ ක්‍රීඩා සංස්කෘතියක් හදන්න. ඔබතුමා බලන්න ලෝකේ බොහෝ රටවල් ඒ ස්පෝර්ට්ස් කල්චර් එක මේ පිළිබඳ ඔබතුමාගේ දැඩි අවධානය යොමු කරන්නයි කියලා කියනවා. ඊළඟට සභාපතිතුමනි, ක්‍රීඩා ආර්ථිකය. ක්‍රීඩාවෙන් අද බොහෝ රටවල්, අද ඔබතුමා දන්නවා ලෝකේ දියුණු රටවල් ජර්මනිය වගේ රටවල් අද ක්‍රීඩාව ක්‍රීඩා ආර්ථිකයක් හැදිලා තියෙනවා ක්‍රීඩාව නිසා. ඔබතුමාට මම වෙන මොනවත් කියන්න ඕනේ නැහැ. ක්‍රීඩා ආර්ථිකයක් මම නාවලපිටියේ ජයතිලක ක්‍රීඩාංගණේ හැදුවා. මම ජයතිලක ක්‍රීඩාංගණේ හදලා කරු ඇමතිතුමා, ඒ ජයතිලක ක්‍රීඩාංගණේ තරඟ 2014 අවුරුද්දේ විතර තරඟ 29ක් අපි ගෙනෙලා තියෙනවා. ඒ 29 ගෙනීම තුළ ඒ කාලේ බැඩ්මින්ටන් ටූර්නමන්ට් එකක් වෙනවා, දවස් 5ක් ගහනවා. ඒ දවස් පහ තුල නාවල පිටියේ එක හෝටලයක කාමරයක් නැහැ. එක කඩේක ගන්න වඩයක් නැහැ. එක තැනක ඉන්න තැනක් නැහැ. මිනිස්සු ඒ ක්‍රීඩාංගණයේ හරහා යම් ආර්ථිකයක් මේකක් හදා ගන්නවා. ඒ අපි කියන්නේ සාමාන්‍ය පුංචි දේවල්. ඔබතුමා දන්නවා සිංගප්පූරුවේ වගේ රටවල් වල ඔය රේසින් කාර් ඒ වගේ දේවල් දුවන දවස්වල හෝටල් වල මහා ගණන් වලට කාමර යනවා. ඒ නිසා අපිට ක්‍රීඩා ආර්ථිකයක් හදලා මේ රටේ ආර්ථිකයට දායාද කරන්න පුළුවන් කරු ඇමතුමා. ඒ වගේම ස්පෝර්ට්ස් ටුවරිසම් මේ වගේ දවැන්ත මට මතකයි අපි පෝට් සිටි එක හදන්න ගිය වෙලාවේ මම මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමාට යෝජනා කරා අපි පෝට් සිටි එක හදනකොට මේක වටේ ෆෝමියුලා ට්‍රැක් එකක් දාන්න කියලා. අපි ඒක හදලා අපි කතා කරලා එතෙන්ද එකඟ වුණා. චීන ආයෝජක එකඟ වුණා ෆෝමියුලා ට්‍රැක් එක දාන්න. ඔබතුමාට මතකයි සිංගප්පූරුවේ ෆෝමියුලා ට්‍රැක් එක තියෙන නිසා සිංගප්පූරුවේ ආර්ථිකයට කොච්චර පිටුවහලක් වෙනවද කියලා. හැබැයි මෑත කාලෙදී ඔබතුමාලා සාකච්ඡා කරපු වෙලාවේ ඒ ෆෝමියුලා ට්‍රැක් එක අයින් කරලා තියෙනවා. එනිසා මුලස්සනේ සභාපතිතුමනි මේ විෂය පිළිබඳ මීට වැඩිය මේ පාර්ලිමේන්තුව මීට වැඩිය ආණ්ඩුව මේ විෂය පිළිබඳ පුළුල් අවධානයක් යොමු කරලා මේ අමාත්‍යංශය ශක්තිමත් කරලා මේ අමාත්‍යංශයට අවශ්‍ය ප්‍රතිපාදන ලබා දීලා මේ අමාත්‍යංශය කෙරෙහි දැවැඩිය අවධානයක් යොමු විය යුතුයි කියන එකයි මම විශ්වාස කරන්නේ. ඒ නිසා කරු ඇමතුමා ඔබතුමා චුට්ටක් අපේ කරපු කාලේ ඒ නිලධාරි ගෙනෙලා අහන්න ඒව ගෙනෙලා බලන්න බලලා ඉවර වෙලා ඒ වැඩ කටයුතු පිළිබඳ ඔබතුමාගේ අවධානය යොමු කරන්න. මොකද ඔබතුමා මම දන්නවා දක්ෂ ඇමතිවරයෙක් ඔබතුමා වැඩ කරන්න කැමති ඇමතිවරයෙක් ඔබතුමා ඇමති වැඩ කරන ඇමතිවරයෙක් නිසා ඒ කටයුතු ටික ඔබතුමා කරයි කියලා මම විශ්වාස කරනවා. ඒ වගේම අපේ බිමල් රත්නායක මන්ත්‍රීතුමා ගිහිල්ලා එතුමා කතා කරලා කිව්වා එතුමා මං හිතන්නේ පැය ගාණක් කියවලා ක්‍රීඩා අමාත්‍යංශයේ 2014 විගණකාධිපති වාර්තාව මොනව හරි කියන්න පුළුවන් වෙයි කියලා. සත පහක දෙයක් කියන්න නෑ මේක. පුලස්සනේ සභාපතිතුමනි මහින්දානන්ද අලුත්ගමගේ අන්තිම අවුරුද්දේ විගණකාධිපති වාර්තාව මේක යාට කියන්න පුළුවන් වෙච්ච එකම දේ තමයි නිරීක්ෂණයේ තිනවා ඇමතිවරයාට වාහන 3යි අයිති වාහන 9ක් එතුමාට වෙන් කරලා තියෙනවා කියලා. මේ නිරීක්ෂණ. මේ නිරීක්ෂණයට උත්තර දීලා තියෙනවා එතුමා වාහන 3ක් භාවිතා කරන්නේ එතුමාගේ අනිත් වාහන භාවිත කරන්නේ එතුමාට හිමි ඇමති කාර්ය මණ්ඩලයට කියලා ක්‍රීඩා අමාත්‍යංශය ලියලා තියෙනවා. ඒ නිසා නිරීක්ෂණ කියලා වැඩක් නැහැ. විගණකාධිපතිවගේ වාර්තාවයි නිරීක්ෂණයයි කියන දෙකක්. ඒ නිසා මම ක්‍රීඩා ඇමතිවරයා හැටියට ඉඳපු කාලේ ඔය කවුරු මොනවා කතා කරත් මම මේ පාර්ලිමේන්තුවේ ඕනේ කෙනෙකුට මේ විවාදෙක කතා කරන්න පුළුවන්. මහින්දානන්ද අලුත්ගමගේ ක්‍රීඩා ඇමතිවරයා ඉඳපු කාලේ සත පහක හොරකම ක්‍රීඩා අමාත්‍යංශයෙන් කරලා තියෙනවා නම් කියලා ඔප්පු කරන්න කියන්න මේ පාර්ලිමේන්තුවේ වගකීමකින් කිනු අපි ආයතන පාලනය කරන්නේ නැහැ. මුලස්සනේ සභාපතිතුමනි එතුමා කිව්වා ග්‍රාමීය ක්‍රීඩා පිටි හදනකොට 80% මහනුවර දිස්ත්‍රික්කයට හැදුවයි කියලා විගණකාධිපති වාර්තා. ඔව් මං හැදුවා. මුලස්සනේ සභාපතිතුමනි මම නුවරට මගේ ගමට යම් ප්‍රමාණයක් වැඩියෙන් හැදුවා මන් නැහැ කියන්නේ. හැබැයි මම ලංකාවටම කරලායි මම මගේ දිස්ත්‍රික්කයට හැදුවේ. මම එන්න කලින් ලංකාවේ පළාත් නමයට ක්‍රීඩා සංකීර්ණ තිබ්බේ නැහැ. මුලස්සනේ සභාපතිතුමනි මම ඇමතිවරයා වෙනකොට කුරුණෑගල දිස්ත්‍රික්කයේ දයසිරි ජයසේකර ඇමතිතුමා අපේ හිතවත් මන්ත්‍රීතුමා කවුද අපේ පුත්තලමේ ඔබතුමාට කියන්න ඕනේ පුත්තලම දිස්ත්‍රික්කයට පිහිනුම් තටාකයක් තිබ්බේ නැහැ. ඔබතුමා දන්නවා කුරුණෑගල දිස්ත්‍රික්කයට පිහිනුම් තටාකයක් තිබ්බේ නැහැ. අම්පාරට පිහිනුම් තටාකයක් තිබ්බේ නැහැ. අපි අවුරුදු ගාණක් කොච්චර ඉස්සරහට ගියපු මිනිස්සුද? නියෝජ්‍ය ඇමතිතුමා දන්නවා අම්පාරට පිහිනුම් තටාකයක් තිබ්බේ නැහැ. ඒ නිසා අපි පළවෙනි වතාවට මගේ පෞද්ගලික සංකල්පයක් මම ඒක වගකීමෙන් කියනවා හදලා මාස 6ක් ලියලා හදලා මම මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමාට කියලා දුන්නා සර් මට මේකට සල්ලි දෙන්න කියලා. මිලියන 4500ක් බිලියන 4000ක් මට දුන්නා. ලංකාවේ පළාත් 9ට ජාත්‍යන්තර මට්ටමේ ක්‍රීඩා සංකීර්ණ 9ක් දිස්ත්‍රික්ක 25ට 25ක් ඒ වගේම අපේ තුන්වෙනි එක තිබ්බේ කරු ඇමතිතුමා ග්‍රාම සේවවසම් 14413ට ක්‍රීඩාංගණ 14413ක් මේ සංකල්පය අපි වැඩ කටයුතු කරා. ඒ නිසා අපි පළාතට දැවැන්ත ක්‍රීඩා සංකීර්ණ දීලා දිස්ත්‍රික්ක වලට ක්‍රීඩා සංකීර්ණ දීලා ග්‍රාමීය ක්‍රීඩා පිටි දීලා අපි ක්‍රීඩා සංස්කෘතියක් හදන පළවෙනි වැඩපිළිවෙල අපි මහනුවරින් ආරම්භ කරා. හැම ගමකටම එක ක්‍රීඩා පිටියක් දෙන්න. ඒ අනුව මහනුවරට වැඩියෙන් අපි හැදුනා. ඒ පයිලට් ප්‍රොජෙක්ට් එක අපි මහනුවර කරා. ඒ නිසා ඒක ව්‍යාපෘතික දෙයක් හැටියටයි අපි මේ මහනුවරට වැඩි ප්‍රතිපාදන ප්‍රමාණයක් ලබා දුන්නේ කියන එක මතක් කරන්න ඕනේ මේ අවස්ථාවේදී විශේෂයෙන්. මුලස්සනේ ගරු අමාත්‍යතුමනි මම දැන් ඔබතුමාගේ මාතෘකාවට එන්න. ඔබතුමා අද ගෙනාපු ක්‍රීඩා පනතේ රෙගුලාසි. ගරු ඇමතිතුමනි අපි මොන තරම් ඇමතිතුමා අපි මොන තරම් රෙගුලාසි ගෙනාවත් මොන තරම් නීති ගෙනාවත් ක්‍රීඩා සංගම් මේවා ක්‍රියාත්මක කරන්නේ නැත්නම් අපි මේවා ගෙනලා වැඩක් නැහැ මුලස්සනේ සභාවත. ඒ නිසා නීති අනපනත් කෙටුම්පත් ගේනවා වගේම මේවා සොයා බැලීම සඳහා අමාත්‍යංශයේ ගරු ඇමතිතුමා දැඩි කමිටුවක් මේවා අධීක්ෂණය කරන්න කමිටුවක් පත් කරන්න ඒ කෙනෙක් ඔබතුමාගෙන් ඉල්ලීමක් කරනවා. මුලස්සනේ සභාපතිතුමනි මට මතකයි මම ක්‍රීඩා අමාත්‍යවරයා හැටියට ඉඳපු කාලේ ක්‍රීඩා සංගම් වල නිලවරණ වලට ඕනේ කෙනෙකුට ඉල්ලන්න පුළුවන්. ඕනේ කාලයක් ඉන්න පුළුවන්. මම ක්‍රීඩා විෂය බාර ගන්නකොට ඇමතිතුමා සමහරු ඉඳි අවුරුදු 9ක් සභාපති. සමහරු අවුරුදු 12යි. හැබැයි මේ අවුරුදු 9 12 ඇතුළත ක්‍රීඩාව විනාශ කරලා තිබ්බේ. හැබැයි අමතුමා මම ඒක නැවත්තුවා. මම ඒක නැවත්තුවා. මම ඒක නැවත්තුවයි කියලා කියන්නේ ඒක එසේ මෙසේ නවත්තන්න පුළුවන් ඒවා නෙවෙයි මම නැවත්තුවේ ඔබතුමා දන්නවා. මම නැවත්තුවා. ඔබතුමා දන්නවා ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ ලේකම්තුමාගේ පෞද්ගලික ලේකම්. පාලිත ප්‍රනාන්දු මහත්තයා මම නැවත්තුවා. මල්ල ක්‍රීඩා සංගමේ හිටපු සභාපතිවරයා. කවුරුත් හිතන්නේ නැවත්තන්න මම නැවත්තුවා. පුලස්සනේ සභාපති. අහුන්නේ. කිසිම බයක් හිතුන්නේ නැහැ කරුමන්තුමා. කිසිම බයක් හිතුන්නේ නැහැ. කිසිම බයක් හිතුන්නේ නැහැ. ඒ නිසා එතුමාව ඉවත් කරා. හරි. එහෙම එහෙම ඉවත් කරනවා කියලා අයින් කරන ආණ්ඩුවක් නෙමෙයි අපිට තිබ්බේ අමතුරු අයින් කරන ආණ්ඩුවක් නෙමෙයි. අපි එතුමාව ඉවත් කරා. මුලස්සනේ සභාපතිතුමනේ පාපන්දුවේ මහා වංචාවක් ගැන කතා කරා. ඔබතුමා දන්නවා පාපන්දුවේ වංචාවට කරපු පුද්ගලයා මම ඉවත් කරා විතරක් නෙමෙයි අවුරුදු 5ක තරඟ තහනමකට ලක් කරා ඒ පුද්ගලයා මම. මම අවුරුදු 5ක තරඟ තහනමකට ලක් කරා. හැබැයි ඔබතුමාගේ අවධානයට යොමු කරා ඔන්න මේ පාර එක්කෙනෙක්ව දාලා එයා ඉල්ලන්න ට්‍රයි කරනවා. එයා එක්කෙනෙකුට උදව් කරනවා සභාපතිකමට තනතුරට ඉල්ලන දෙන්නක එක්කෙනෙකුට උදව් කරනවා. ඒ බිලියන ගණන් හොරකම් කරපු ඒ වංචා කරපු පුද්ගලයා ඔබතුමා පොඩ්ඩක් කරුණාකරලා පරිස්සම් වෙන්න. එනසන මුලසිනේ සභාපතිතුමනි ඒ සංගම් වලට තිබුණේ නීති අපි වෙනස් කරලා. අපි කාලයක් දැම්මා අවුරුදු 4යි. එක කෙනෙකුට ඉන්න පුළුවන්. ඊට පස්සේ දෙනවනම් ක්‍රීඩා සංගමේ ප්‍රගතිය බලලා තමයි දෙන්න ඕනේ කියලා ඔබතුමා දන්නවා අපි 2013 රෙගුලාසි අපි ඒ වෙනස් ටික කරා. ඒ වගේම කර සභාපතිතුමනි සංගම් වල මේ ක්‍රීඩාව ව්‍යාපාරයක් බවට පත් කරගත්තා. ඔබතුමා දන්නවා ක්‍රීඩාවෙන් තමයි සමහර සංගම් වල මිනිස්සු ජීවත් වුනේ. ඔබතුමා දන්නවා ක්‍රීඩාව තමන්ගේ ජීවනෝපාය කරගත්තා. ඒ නිසා අපි මේවට වෙනස් කරා. ඔබතුමා දැන් කිව්වා ඒ ටික කරපු දාවල් ටික අපි කිව්වා සංගමයක ප්‍රධාන තරතුරු සඳහා තරඟ කරනවා නම් සභාපති ලේකම් තරතුරු සඳහා ඔහු වෘත්තිමය ක්‍රීඩකයෙක් විය යුතුයි කියලා. ඒ වගේම අඩු ගානේ ඔහු ඒ ඩිවිෂන් ක්‍රීඩා කරලා ඉන්න ඕනේ කියලා කිව්වා. ඒ වගේ රෙගුලාසි මේ පනත තිබ්බේ නැහැ කරු හැමතුමා. ඒව අපි මේ රෙගුලාසි මේවට ඇතුළත් කරා. ඒ වගේම සමහර සංගම් ඔබතුමා දිනනවා පවුලේ සංගම් තාත්තා සභාපති අම්මා ලේකම් දුව භාණ්ඩාගාරික බෑණ උපසභාපති ඒ සියලුද අපි තහනම් කරා. මහේමතුමන ක්‍රීඩා සංගම් හතරක් තහනම් කරා මුලසරේ අපේ ගරු ඇමතුමා ඔබතුමා දන්නවා. ඒ වගේම ඔබතුමා දන්නවා ගිනුම් විකරණය පිළිබඳ ඔබතුමා දැන් කිව්වා. අපි 2013 ගැසට් එකේ මේ සියල්ල හදලා තිබ්බා. කිසිම ක්‍රීඩා සංගමයක් ගිනුම් දීලා තිබ්බේ නැහැ. මිලියන ගණන් තියෙනවා ගිනුම් ගේන්නේ නැහැ. අපි යෝජනා කරා විකණකාධිපතිවරයාගේ අවධානයට යොමු වෙන්න ඕනේ. මේක විකණණය කරන්න ඕනේ. විකරණය කරන්නේ නැත්නම් අපි නිලවරණයකට යන්න දෙන්නේ නැහැ කියලා. ඒ සියලු දේ කරා. ඊළඟට ඡන්දයකට යන්න යනකොට ඔබතුමා දන්නවා නිලවරණයක් තියෙන වෙලාවේ සල්ලි දීලා ඔක්කොම ගන්නවා මිනිස්සු ටික. රහස් ඡන්ද තියලා එහෙම නැත්නම් අත උස්සලා බය කරලා අපි අත උස්සලා ඡන්ද දෙන්න තියපු ක්‍රමය අපි වෙනස් කරා. මෙතෙක් කාලයක් තිබ්බ අත උස්සලා ඡන්ද දෙන්න ඕනේ. එතකොට සල්ලි ගත්ත කට්ටිය අත උස්සලා දෙන්න ඕනේ. ඒක මම වෙනස් කරා අපි නැවත්තුවා. අපි රහස් ඡන්දයකට ගියා. ඒකට අපිට විවිධ බලපෑම් ආවා අපි ඒව නවත්තලා රහස් ඡන්දයකට ගෙනියලා ස්වාධීනව සංගම් වලට මැතිවරණ වලට පත් වෙන්න අවශ්‍ය කටයුතු කරා ගරු සභා ගරු ඇමතුමනි. ඒ වගේම ඉනැක්ටිව් ක්ලබ්ස් ඔබතුමා දන්නවා සමහර ක්‍රීඩා සමාජ ක්‍රියාකාරී නැහැ. අවුරුදු ගානකට ජාතික සංගම් තියලා නැහැ. ඒ සියල්ල අවලංගු කරලා ඒවට අවශ්‍ය අවශ්‍ය දී දැන පනත් අපි ගෙනාවා ගරු ඇමතුමා. ඒ වගේම ඔබතුමා දන්නවා ක්‍රීඩා සංගම වල විවිධ දූෂණ චෝදනා වෙලෙච්ච කට්ටිය හිටියා. දැන් සමහර ඉන්නවා දැන් මේ පහුගිය මැතිවරණේ ජූඩෝ සංගමේ මට විරුද්ධව වැඩ කරා කට්ටියක්. මහනුවර දිස්ත්‍රික්කයේ ක්‍රීඩා නිලධාරීන් පිරිසක්. හේතුව තමයි ඔවුන් කලින් ඉඳපු ග්‍රීඩෝ ජූඩෝ සංගමේ ඉඳලා විදේශ සංචාර සඳහා ගිහලා පැන්න රට. රට පැනලා අවුරුදු දෙකක් ඉඳලා මෙහෙ ආවා. දැන් ආවට පස්සේ ආපහු ඡන්දෙ ඉල්ලන්න ආවා. මං දුන්නේ නැ අපි තහනම් කරා. ඒ නිසා ක්‍රීඩා සමාජයේ තනතුරක් බාර ගන්නවා. ජපානයේ ටූර්නමන්ට් එකට යනවා. ජපානයේ පැනලා අවුරුදු දෙකක් ඉඳලා ආපහු එනවා තනතුරට. ඒ සියලු දේ අපි වැලක්වා කරු හැමතුමා අපිව තහනම් කරා ඔබතුමාට මතකයි ඔබතුමා දන්නවා. ඒ වගේම කරු හැමතුමා මේ තවත් ඔබතුමාගේ අවධානය යොමු කළ මේ කාරණා ඇතුළේ ඔබතුමා මේකට හොඳ යෝජනා කීපයක් තව ඇතුළත් කරලා තියෙනවා. ඒක ඉතාම හොඳයි කරු ඇමතුමා. ඒ වගේම ඔබතුමාගෙන් අවධානය යොමු කරනවා මේ ක්‍රීඩා කියා ක්‍රීඩකයන්ට දෙමව්පියන්ගෙන් තියෙන බලපෑම් සංගම් වලට දෙමව්පියන්ගෙන් තියෙන බලපෑම් සඳහා මේක මගේ කාලේ මට ගේන්න බැරි වුණා. ඔබතුමා දන්නවා තරගාවලියක් තියෙනවනම් මරා ගන්නවා ගහ ගන්නවා. ඔබතුමා දන්නවා සමහර තැන්වල රෝහල් වල ගත කරනවා දෙමව්පියෝ. ඒ නිසා ඔබතුමාගේ අවධානය යොමු කරනවා මේ කටයුත්ත ඔබතුමාගේ අවධානය යොමු කළා මේ පනතර ගේන්න පුළුවන් නම් ඉතාම හොඳයි කියලා ගරු අමාත්‍යතුමනි. ඒ වගේම
විනාඩි 5ක් තියෙනවා ඔබතුමා.
හොඳයි. ඒ වගේම ගරු ඇමතුමා. ඇමතුමා අපි හිතමු සිලෙක්ෂන්ස් වලදී ක්‍රීඩකයෝ තෝරා ගැනීමේදී ක්‍රීඩකයන් හොඳම බැඩ්මින්ටන් ගන්න හොඳ වෙනමකවත් ඕනේ නැතුව බැඩ්මින්ටන් ගන්න දෙමව්පියෝ ගහ ගන්න ගහගෙන ඉල බලන්න. බැඩ්මින්ටන් වලදී. ඒ නිසා දෙමව්පියෝ නිලවරණයට එන්න උත්සාහ කරනවා. අපි නැවත්තුවා දෙමව්පියෝ ජාතික මට්ටමේ ක්‍රීඩකයෙක් වෙනවා නම් තනතුරු දරන්න බෑ කියලා මගේ කාලේ මම නියෝගයක් අපි ගෙනාවා. එනිසා ඔයක තියෙනවා. ඒ නිසා ඉතින් ඒක හරි. අමතුමා හැබැයි මේ අය ඇවිල්ලා තරඟවලදී රණ්ඩු වෙන ඒවා මේ වගේ දේ ඒ වගේ දේවල් සිද්ධ වුණොත් ඒවට විරුද්ධව යම් කටයුතු කරන්න ඒ කියන්නේ මම ඔබතුමාට කියන්නේ දැන් එකම ක්‍රීඩකයෝ දෙන්නේ සෙල්ලම් කරනකොට පල්ලේ අම්මා තාත්තා ගහ ගන්නවා. ඉතින් මේවට දැඩි නීති ගේන්න ඕනේ. මේ ක්‍රීඩාවේ හරි ඉතාම පහත් සිද්ධිය. ඒ නිසා ඔබතුමාගේ අවධානයකට යොමු කරන්න ඒ කියනවා. ඒ වගේම කරු අමතුමා ඔබතුමාගේ මට කාලෙ මැදි වුණා. ඒ කාලේ අමතුමා අපි සියලුම පළාත් ක්‍රීඩා අමතුරුත් එක්ක අපි ලොකු වැඩපිළිවෙලක් තිබ්බා. අපි පළාත් ක්‍රීඩා අමතුරු කැඳවලා අපි එයට සල්ලි දීලා මම අවසාන කාලේ ලංකාවේ සෑම පළාත් සභාවකටම මම ලියාපදිංචි සියලුම ක්‍රීඩා සමාජයට මම ක්‍රීඩා භාණ්ඩ දුන්නා. ඒ නිසා අපි දැවැන්ත වැඩපිළිවෙලක් අපි කරා. ඒ නිසා ඔබතුමා අධ්‍යාපන අමාත්‍යංශයත් සෞඛ්‍ය අමාත්‍යංශයත් සංචාරක අමාත්‍යංශයත් ක්‍රීඩා අමාත්‍යංශයත් එක්ක කරන ඒකාබද්ධ වැඩපිළිවෙල ඔබතුමාගේ අතට ගන්න කියන කිලිම කරනවා. ඒ වගේම විශේෂයෙන් ක්‍රීඩා අමාත්‍යංශයත් අධ්‍යාපන අමාත්‍යංශයත් එක්ක ඒ කරපු වැඩපිළිවෙල ඔබතුමාගේ අතට ගන්නයි කියලා කියනවා. ඒ වගේම පාසලට ක්‍රීඩාව අනිවාර්ය කරපු එක ප්‍රගති වාර්තාවට ක්‍රීඩා විෂයක් හැටියට දාපු එක ක්‍රීඩා සංස්කෘතික සංස්කෘතිය මේ සියලු කටයුතු ඔබතුමාගේ අතට ගන්න ඔබතුමාගේ අතට අරගෙන මේ කටයුත්ත කරන්න නැත්නම් මේ වැඩපිළි යන්නේ නැහැ කරු එමුතුමා ඒක ඔබතුමාගේ අවධානයටම කරනවා. ඒ වගේම අපේ උතුරු නැගෙනහිර මන්තුමා කතා කරා. අපි සාමයට සාමය වෙනුවෙන් ක්‍රීඩාව කියලා ව්‍යාපෘතියක් ආරම්භ කරා. අපි උතුරු නැගෙනහිර පළාතේ අපම ටැලන්ට් ඩිෆිකේෂන් කැම්ප් එකක් කරා කිලිනොච්චිය. එතුමා කව දක්ෂයෝ ඉන්නවා කියලා. අපි ගෙනාවා. මම ඇමතිවරයා කාර්ය LTT සංවිධානයේ ඉඳපු හොඳම වෙඩිකරුව හතර දෙනෙක් මම කොළඹට ගෙනාවා. ගෙනලා අපි සුගත දාස් නවත්තලා තියලා අපි ආසියානු වෙඩිතැබි මේ ශූරතාවයට මේ LTT වෙඩිකරුවෙක් කැවුවා පළවෙනි ස්ථානයට අපිට ගන්න පුළුවන් උනා. ඒ නිසා ඒ යුද්ධයත් එක්ක හිටපු තරුණයෝ පුනරුත්ථාපනය කරලා ක්‍රීඩාවට යොමු කරලා අපි දැවැන්ත පීස් ෆෝ ස්පෝර්ට් කියලා අපි වැඩපිළිවෙලක් හදලා උතුරු නැගෙනහිර විශාල ආයෝජනයක් කරලා අපි දැවැන්ත වැඩපිළිවෙලක් උතුරු නැගෙනහිර කරා එමුතුමා. ඒ වගේම ඒ උතුරු නැගෙනහිර කිලිනොච්චි ක්‍රීඩාංගණයට ඔබතුමා කෝ ඔබතුමා හිර වෙලා මේ ප්‍රශ්නේ මම දන්නවා. හැබැයි ඒ කිලිනොච්චි ක්‍රීඩාංගණේ තමයි මුලින්ම මම මුල්ගල් තියපු ක්‍රීඩාංගණේ. මේ වෙනකොට අනිත් ක්‍රීඩාංගණ සියල්ල ඉදි වෙලා අවසන් වෙලා ක්‍රීඩා කරනවා. හැබැයි අද තව වෙනකන් කිලිනොච්චි ක්‍රීඩාංගණේ අපට ආරම්භ කරන්න බැරි වුණා. මම දන්නවා ඒක ටෙක්නිකල් ඉෂුව එකක් ඔබතුමාට තියෙනවා. හැබැයි කඩිනමින් ඒක අවලංගු කරලා ඒ කිලිනොච්චි උතුරේ පළාතේ දරුවන්ට තියෙන හොඳම තැන ඔබතුමා දන්නා උතුරු පළාතේ බොක්සිං ක්‍රීඩාව, වොලිබෝල් ක්‍රීඩාව, නෙට්බෝල් ක්‍රීඩාව, මලල ක්‍රීඩාව, පිහිනුම්, වෙඩි තැබීම මේ සදා ඉතාම දක්ෂ උතුරු පළාතේ ඉන්නවා. මෙයට පොදු වෙන්න ස්ථානයක් නැහැ. එනිසා කරු ඇමතුමා ඔබතුමාගේ අවධානය යොමු කරන්න එක නිලීම කරනවා මේ ක්‍රීඩාංගණ කඩිනමින් ලබා දීම සඳහා. ඒ වගේම කරු ඇමතුමා ක්‍රීඩා ශක්ති වැඩසටහන් අපි අපේ කාලේ අපේ මානව සම්පත් වැඩි දියුණු කරන්න කරා. ඔබතුමා දන්නා ප්‍රොජෙක්ට් ඔෆිසර්ස්ලා ඉඳී 4 දෙනා ඒ කාලේ. අපි ඒක 20ක් දක්වා වැඩි කරා. ඩෙපියුටි ඩිරෙක්ටර්ස්ලා ඉඳී නෑ අපේ ක්‍රීඩා අමාත්‍යාංශ සංවර්ධන දෙපාර්තමේන්තුව අපි තනතුරු හැදුවා. ඒ නිසා ඇමතුමා මානව සම්පත් ප්‍රශ්නයක් තියෙනවා ක්‍රීඩා අමාත්‍යාංශේ. එනිස ඔබතුමායි කටයුත්ත කරන්න ඉගෙන ඉල්ලීම කරනවා. ඒ වගේම ක්‍රීඩා නිලධාරීන්ගේ වැටුප ගැන ඇමතුමා ලොකු ප්‍රශ්නයක් තියෙනවා. මම මගේ කාලේ දැන් හොඳයි බොහොම ස්තුතියි ඔබතුමා ඒක හරණම්. මගේ කාලේ මම වැටුප් කොමිසමට බලෙන් ගියා. මම එනකොට වැටුප් කොමිසමේ සභාපතිතුමා දොරහළමට එළියට යන්න කිව්වා. මං කෝ නෑ මං බලෙන් කියලා මං බලෙන් ඉඳගත්තා රැස්වීම. ඉඳගෙන කිව්වා මේ ප්‍රශ්නේ විසඳන්න ඕනේ කියලා. මම වැටුප් කොමිසමට බලෙන් ගිහිල්ලා ඉඳගෙන අපි ඒ තත්ත්වය සෑහෙන දුරකට ගෙනාවා. අද වෙනකොට ඒ කටයුත්ත සිද්ධ වෙලා නෑ. ඒ නිසා ක්‍රීඩා නිලධාරීන් බොහෝ පිරිසක් රට යනවා. ඒ නිසා මේ කටයුත්ත ඔබතුමාගේ අවධානය යොමු කරන්නයි කියලා කියනවා මේ ක්‍රීඩා නිලධාරීන්ගේ වැටුප් ප්‍රශ්න. ඒ වගේම අමතුමා මම Thank you very much. බොහොම ස්තුතියි අමතුමා. ඒ වගේම අපි ක්‍රීඩා නිලධාරීන් වෙනුවෙන් ක්‍රීඩා තරගාවලියක් හැම අවුරුද්දකම පැවැත්වුවා. ඒක නැවතිලා තියෙනවා. ඔබතුමාගේ අවධානය යොමු කරන මේ කටයුත්ත කරා. ඒ වගේම අමතුමා ක්‍රීඩාවේ කඩාවැටීමක් තියෙනවා. අවසාන වශයෙන් ඔබතුමාට මම කියන්න ඕනේ. ඔබතුමා දන්නවා පාපන්දු මාලදිවයින ඉගෙන ගත්තේ අපෙන්. අද මාලදිවයින ඇවිල්ලා අපිට ගහලා යනවා. අපි මාලදිවයිනට අද පරාදයි. ඔබතුමා දන්නවා ක්‍රිකට් කිව්වම ලෝකේ ඔක්කොම ක්‍රිකට් තරගාවලි ජයග්‍රහණය කරලා ප්‍රේක්ෂකයෝ ක්‍රීඩාව පිළිබඳ මොනතරම් උරන්දුවක් දක්වද ආදරය කරාද කියලා. ඒ නිසා අද ක්‍රිකට් ක්‍රීඩාවේ බරපතල කඩාවැටීමක් තියෙනවා. ඒ නිසා ඔය ක්‍රිකට් ක්‍රීඩාවේ තිබුණ කරා වැටීම මම එදා දැක්කම තුමා මේ 1-6-7 දෙනෙක් ඉඳගෙන ඒකාධිකාරියක් තියාගෙන කෝටි ගණන් හම්බ කරනකොට මේක වෙනස් කළා නවක ක්‍රීඩකයෝ මේකට ගේන්න ඕනේ කියන තන මම දුරට හිටියා. හැබැයි මට ඒ සටනේ ඕක විතරක් මට දිනා ගන්න බැරි වුණා. මම කිව්වා ඔය පැරණි ක්‍රීඩකයෝ එක එක්කෙනා විශ්වාස ගන්නවන්න කියලා. අපි කිව්වා දෙවනි පෙළ ක්‍රීඩකයෝ හදන්න කියලා. දැන් හොඳම සෙට් එක අපි ගියාට පස්සේ දැන් අපිට ගහන්න ක්‍රීඩකයෝ නැහැ. ඒ නිසා ක්‍රීඩාවේ බරපතල කඩාවැටීමක් තියෙනවා. ඔබතුමා දන්නවා නෙට්බෝල් ක්‍රීඩාව අපි ආසියානු ජයග්‍රහණය කරපු කට්ටිය. මලල ක්‍රීඩාවේ අපි ඔලිම්පික් පදක් අඳිනපු රටක්. හැබැයි අද අපිට ගරු ඇමතුමා ආසියානු තරගාවලියක ක්‍රීඩාංග පදක්කමක් දිනා ගන්න බැරි තත්ත්වයකට අපි වැටිලා. ඒ නිසා ගරු ඇමතුමා මේකේ කරන්න බැරි මිනිස්සු නෑ මම ඔබතුමාට කියනවා.
දැන් අවසන් කරන්න.
ඉවරයි ඇමතුමා. සම්මුල සභාපතිතුමා. මේකේ ඉතාම දක්ෂ හැකියාව තියෙන දරුව අපේ රටේ ඉන්නවා. හැබැයි වැඩපිළිවෙලක් මඟ පෙන්වීමක් තමයි ගරු ඇමතුමා මේකට අවශ්‍ය තියෙන්නේ. ඒ නිසා මම දන්නවා ඒ වැඩපිළිවෙල හදලා දුන්නොත් ඒ මඟ පෙන්වීමේ කටයුතු කරන්න ඔබතුමාට හැකියාව තියෙනවා. ඒනි සක්‍රීඩ අමාත්‍ය සිරිල ධාරි මහතුරු ඔක්කොම ඉන්න හින්දා මම ඔබතුමාලට කියනවා ඔබතුමාල ඔබතුමාලගේ ඇමතුමාගෙන් වැඩ ගන්න මම දන්නේ එච්චරයි ඔබතුමාල මේ ඇමතුමාගෙන් වැඩ ගන්න ඒ නිසා මේ ඇමතිතුමාගෙන් මේ ඇමතුමාට පුළුවන් ආණ්ඩුවට කතා කරන්න මේ ඇමතුමාට පුළුවන් ආණ්ඩුවෙන් ගන්න ඒ නිසා මේ ක්‍රීඩා කියන පුළුල් විෂය මේ ක්‍රීඩා කියන පුළුල් විෂය මේක පිට්ටනියකට ක්‍රීඩා බඩුවකට සීමා කරන්න එපා ක්‍රීඩාව කියන්නේ දවන්ත පුළුල් විෂයක් රටේ ක්‍රීඩා සංස්කෘතියක් හදන්න රටේ ක්‍රීඩා ආර්ථිකයක් හදන්න දවන්ත වැඩවල ගෙන පුළුවන් විෂයක් මේකරි අවධානය යොමු කරන්න ඒක නිලීම කරමින් අවසාන වශයෙන් සභාපතිතුමනි ඔබතුමා දන්නවා දැන් මෙච්චර ක්‍රීඩා පිට්ටනිය හදලා ඔක්කොම කරලා අවසානයේ ක්‍රීඩා ඇමතිතුරුන්න මොකද්ද වෙන්න හදන්නේ සතොසෙන් ගෙනාවු දෑම් බඩ වලට හිරේ දාන්න හදනවා සභාපතිතුමා ඕක තමයි ඒක තමයි වෙන්න හදන්නේ ඔබතුමා දන්නවා ක්‍රීඩා අමාත්‍යාංශය මේ කැරම් බෝඩ් ගේන එකට සත පහක් වැය කරලා නැහැ මේ ක්‍රීඩා භාණ්ඩ ගේන්න කිව්වේ කවුරුවත් ගෙනාවේ සතොස බෙදුවේ සතොස බෙදා හැරියේ ඒකද ඒක අහන්න ඕනේ කවුද ගෙනාව ඒක අහන්න ඕනේ සතොසෙන් ඒක මම දන්නේ නැහැ ඒක අහන්න ඕනේ සතොසෙන් හරි 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 නෑ නෑ මම
ගරු ඇමතුමා දයසිරි
හරි හරි ඔබතුමා ප්‍රශ්නෙට මම උත්තර දෙද
ගරු දයසිරි ජයසිරි ඇමතුමා
යන කැමති ඇත්තටම මේකට මහින්දානන්ද අලුත්ගම ඇමතුමා අල්ලගන්න එක වැරදි මේකට නියෝගය දුන්න කෙනා ඔබතුමා දන්නවා ඒ පුද්ගලයා දේශපාලකයෙක්
තරඟ පාවා දෙන්න බෑ
ඔව් තරඟ පාවා දෙන්නේ ඔබතුමා කරුණා කරලා කියන්න අන්න එයා තමයි මේ නියෝගයේ මේ ලේකම්වරයාට දුන්නේ කියලා ඔබතුමාම
ගරු ඇමතුමා ක්‍රීඩාවේ
ඔබතුමා හිරේ දාන්න පාවා දෙන්න බෑ ඔබතුමා හිරේ දාන්න නෑ නේද මම ඒකට විරුද්ධයි
ඔබතුමා
කරුණා කරලා මේ ඔබතුමා ඔබතුමාගේ දෙයනේ කියලා ඔබතුමා ගැලවෙන්නවත් මේ නියෝගය දුන්න මිනිහාගේ නම කියන්න
කරුණා thank you මුලාසනේ සභාපතිතුමනි අපි අමාත්‍යරු හැටියට ප්‍රතිවාදන කරලා ඔක්කොම කරලා මේ පාර්ලිමේන්තුවේ කතා කරාම අවසානයේ මොකද්ද කරන්නේ අවසානයේ කරන්නේ වෙන අමාත්‍යංශයක් සල්ලි දීලා ගෙනලා ඔක්කොම කරපු එකට නිලධාරියෙක් ගෙනෙලා මහින්දානන්ද හිරේ දාන්න ඕනේ හින්දා කියනවා කියන්නේ කියලා මේකට වාචික උපදෙස් දුන්නා ලියුමක් දෙන්න කියලා වාචික උපදෙස් දුන්නයි කියලා පොදු දේපළ පනත යටතේ හිරේ දාන්න හදනවා මේකද යහපාලනය මේ වගේ පහත් පෙළේ වැඩ කරන්න එපා ක්‍රීඩා ඇමතුම හැටියට ඔබතුමා කියනවා මේක අපි වැරද්දක් කළා නැහැ කියලා අපේ අමාත්‍යංශය වැරද්දක් කරලා නැහැ කියලා ක්‍රීඩා ඇමතිවරයා පිළිගන්නවා නවීන් දිසානායක ඇමතිවරයා පිළිගන්නවා හැබැයි එක්සත් ජාතික පක්ෂය ආණ්ඩුව පිළිගන්නේ නැහැ. නමුත් කමන්නේ නැහැ මුලස්රි සභාපතිතුමනි මම ඒක ගැන පසුව කතා කරන්නම්.
එන අවසන් කරන්න.
රටේ නීතියක් තියෙනවා. අපි නීතියට ගරු කරනවා. ඒ නිසා එහෙම දාන්න ගියයි කියලා අපි ගෙනියන සටන නවත්තන්නේ නැහැ ගරු ඇමතිතුමා. නැවත වාරයක් ඔබට සුබ පතනවා. ඔබ දක්ෂ ඇමතිවරයෙක්. ඔබ ඉතාම කඩින උනන්දු වෙන ඇමතිවරයෙක්. හැබැයි ඔබෙන් ප්‍රයෝජනයක් අමාත්‍යංශය ගන්නෙ නැහැ. ඔබෙන් ප්‍රයෝජනයක් රට ගන්නෙ නැහැ. ඔබෙන් ප්‍රයෝජනයක් ආණ්ඩුව ගන්නෙ නැහැ. ඒ නිසා මේ විෂය හොඳින් පුළුල්ව තේරුම් අරගෙන මේ විෂය දඩිය අවධානය යොමු කරන්න කියන ඉල්ලීම කරමින්
මම යන්න ලබමු.